නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්කවේ කුල්ලූපමෝ මයා ධම්මෝ දේසිතෝ නිත්තරණත්තාය නෝගහනත්තාය කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිතං ආජානන්තේහි ධම්මාපි වෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙන්. අලගද්දූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් ඔස්සේ අපේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ සඳහා ප්‍රස්තුත වෙලා තියෙන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ හිතේ ඇතිවෙච්ච විතර්කයක්, එමත් නැත්නම් වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක්. ඒ අවස්ථාවේදී ඇත්තටම අරිට්ඨ කියන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච එක්තරා දෘෂ්ටියක් ටික ටික පතුරමින් ඉන්නවා. එතන දෘෂ්ටිය තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අන්තරායික ධර්ම ප්‍රතිපත්තියට නැත්නම් ප්‍රතිපදාවට එහෙම අන්තරාය කර නොවන බවක් උන්වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේක පැතිරෙනවා අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක. භික්ෂුන් වහන්සේලාට මේක දැන් දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේට ඇත්ත තේරුම් කරන්න, එහෙමත් නැත්නම් හරිපාරට ඒ ස්වාමින් වහන්සේව ගන්න උත්සාහ කරනවා. නමුත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා. මේ විදිහට මේ අරිට්ඨ ස්වාමින් වහන්සේ වැරදි මතයක් දරනවා. ඒ වැරදි මතය තුල දැඩිව පිහිටාගෙන ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට යම්කිසි පියවරක් ගන්න කියලා හරිට ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් අනිකුත් භික්ෂුන් වහන්සේලා සැලකර සිටිනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හරිට ස්වාමීන් වහන්සේව කැඳවන්නේ. කැඳවාගෙන ප්‍රශ්න කරන්නේ මෙබඳු මේ වැරදි මතයක් තමන් වහන්සේ කොහෙද ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා හරිට ස්වාමීන් වහන්සේගෙම ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට හරිට ස්වාමීන් වහන්සේට දෙන්න උත්තරයක් නැහැ. හිස සංගවාගෙන දුර්මුඛව වාසය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙනුත් අහනවා, මේ බඳු වැරදි මතයක් කොහෙදි හෝ මම කියනවා අහලා තියෙනවද, මගේ දහම ඔබලා වරද්දවල වටහාගෙන තියෙනවද කියලා මේ විදිහට අනිකුත් ස්වාමීන් වහන්සේලාවත් ප්‍රශ්න කරනවා. ඒත් අනිකුත් ස්වාමීන් වහන්සේලා මතක් කර සිටිනවා, එහෙම මොකක්වත් ප්‍රශ්නයක් නැහැ, අපි දන්නේ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ ආන්දමිනුයි. එතෙන්දී භාගතුන් වහන්සේ විවිධාකාර අන්තරායකර කරුණු, එහෙමත් නැත්නම් මේ ප්‍රතිපදාවට තියෙන අන්තරායකර ධර්ම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විස්තර කරලා තිනවා, විවිධ උපමා පාවිච්චි කරමින්. විශේෂයෙන්ම මේ කාමයන්ගේ ආදීනව, ඒ කාමයන්ගේ තියෙන අල්පාස්වාද ස්වභාවය, ඒ වගේම ඒවායේ තියෙන ගැඹුර බුදුරයන් වහන්සේ විවිධ උපමා අනුසාරයෙන් අපිට කියලා දීලා තිනවා, පැහැදිලි කරලා තිනවා. ඉතින් ඒ අනුසාරයෙන් තමයි අපි මේ ධර්ම තේරුම් අරගෙන තියෙන්නේ. අන්තරායකර ධර්මයන් පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නේ. කියලා අනිකුත් භික්ෂුන් වහන්සේලා මතක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සාදු කියලා ඒ අනිත් අයගේ අනිකුත් ස්වාමීන් වහන්සේලාගේ අවබෝධය නිවැරදි කියලා ඒක අනුමත කළා. ඊට පස්සේ තව ගැඹුරකට මේ සූත්‍රය ඔස්සේ අපිව යොමු කළා තියෙනවා. සියලුම භික්ෂුන් වහන්සේලාව, සියලුම ශ්‍රාවකීන්ව බුදුරජාණන් වහන්සේ යොමු කළා තියෙනවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි අපි ධර්මය එක අතකින් ඉගෙන ගත යුත්තේ කුමන අන්දමකින්ද කියන කාරණාව මෙතෙන්දි මතු කරනවා. ඒ තමයි අලගද්දූපම උපමාව එකක්. ඒ කියන්නේ ධර්මයක් හරියට නිකන් අර විසුගෝර සර්පේක නිවරදිව උගේ අපි කියමු මොකක් හරි කෙවිතක් පාවිච්චි කළා, මොකක් හරි දණ්ඩක් පාවිච්චි කළා, පුරුකක් පාවිච්චි කළා, උගේ හිස හිර කළා. ඊට පස්සේ හිසින්ම ඒ සතාව අල්ල ගන්නවා. ඊට පස්සේ ඌ කොච්චර කැරකිලා ආවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මොකද නිවරදි තැනකින් ගෙලෙන් මේ සතාව අල්ලලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අන්දිමින් තමයි අපි ධහමත් තේරුම් ගත යුත්තේ, මේ ධහම අනුගමනය කළ යුත්තේ. මොකද මේ ධර්මය අපි ඉගෙන ගත යුත්තේ මේකෙන් යම්සි මාර්ගයක් දැනගන්න, එහෙමත් නැත්නම් ගුරුහරුකමක් අරගන්න, නිවැරදි දැක්මක් අපේ හිතේ උදා කරගන්න. එතකොට ඒ බඳු අභිලාෂයකින් නම් අපි ධර්මය ඉගෙන ගන්න. ඒ වගේම මේ ඉගෙන ගන්න ධර්මය අපි තව තව හොඳට විමසලා බලනවා නම්, නුවණින් ඒ ගැන යොනසෝ මනසිකාරයක් යොදනවා නම්, ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම එයා තමන්ගේ ජීවිතයට මේ ධර්මය එකතු කරගන්න උත්සාහන්ත වෙනවා. ධර්මය අනුව තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න උත්සාහත් වෙනවා. ඒ ආකාරයෙන්ම තමන් ඊට පස්සේ පොඩ පොඩ තමන් තුළම සාක්ෂාත් කරගන්න උත්සාහත් වෙන. එතකොට තමයි අන්න ධර්මයේ නියම ආනිසංස තමන්ට ලැබෙන්න පටන් ගන්නෙ. ධර්මානුධර්ම ජීවිත ධර්මානුධර්ම ප්‍රතිපදාවක තමන් නියැලෙන්න පටන් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නිවැරදි දෘෂ්ටි කෝණය ගැන මෙතෙන්දී අලගද්දූපම උපමාවෙන් කියලා දෙනවා. නැහැ හැබැයි ඇතම් කෙනෙක් ඒකේ අනිත් පැත්ත ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇතම් කෙනෙක් ඉන්නවා මේ අනිත් අයගේ මතවාද මැඩපවත්වන්න, තවත් පිරිසක් එක්ක වාද විවාද වලට පැටලෙන්න, තමන් දන්නවා කියලා පෙන්වන්න, එමත් නැත්නම් ඒ වාද විවාද වලදී ජයග්‍රහණය කරන්න, අනිත් අයගේ මත සියල්ල ප්‍රලාප මන්දරණ මතේ පමණයි නිවැරදි කියලා තමන්ව උවා දක්වන්න, එබඳු කාරණා පිණිසත් ඇතම් කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්නවා. ඉතින් එතකොට එබඳු අදහසක් නම් කෙනෙක්ගේ හිතේ තියෙන්නේ ඒක හරියට නිකන් අර සර්පෙක්ව නගුටෙන් අල්ලගත්තා වගේ, වලිගෙන් අල්ලගත්තා වගේ, නැත්තම් බඩමැද්දෙන් අල්ලගත්තා වගේ ඊටාම භයානක ක්‍රියාවක් බවත්, එතකොට ඒ සර්පයා හැරිලා දෂ්ට කරනවා වගේ මෙතෙන්දී මේ වැරදි අදහසකින් වැරදි දෘෂ්ටි කෝණයකින් අනර්ථයක් පිණිස මේ බණ ධර්මයේ හැදෑරීම නිසා තමන්ටත් අනුන්ටත් හානියක් සිද්ධ වෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ විශේෂයෙන් මතක් කරන ඊළඟ කාරණාවත් ඇත්තටම උපමාවක් අනුසාරයෙන්මයි දේශනා කරලා තියෙන්නේ. තමයි පහුර පිළිබඳ උපමාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ධර්මයේ දේශනා කරන්නේ පහුරකට උපමා කළයි, ඒක ඊතර වීම පිණිසයි, කරතබාගෙන යෑම ග්‍රහණය පිණිස නොවේ කියලා. ඉතින් එතෙන්දී මතක් කරන කාරණාව තමයි යම්සි තැනැත්තෙක් තේරුම් ගන්නවා මෙතෙර, ඒ කියන්නේ දැන් මේ ජීවත් වෙන ස්වභාවය, මේ ජීවත් වෙන ආකාරය, මේ ජීවත් වෙන ප්‍රදේශය බොහොම භයානකයි. ඒ නිසා මම මේ ගංගාවෙන් එතෙර වෙලා ඊළඟ තැනකට, ඊළඟ පියවරකට, එහෙම නැත්නම් අනිත් පැත්තට, අනිත් ඉවුරට මම යාත්‍රා කළ යුතුයි. හැබැයි ආට පේනවා කිසිම දෙයක් මේ සඳහා ಉಪಯೋಗي කරගන්න තාම නැහැ. පාලමක් ඇත්තෙත් නැහැ, ඕඩුවක් ඇත්තෙත් නැහැ, බෝට්ටුවක් ඇත්තෙත් නැහැ, නැවක් ඇත්තෙත් නැහැ, මොකක්වත්ම නැහැ. තන් එතරට යන්න උවමනාව තිබුණාට මොකද? එතරට යා යුතු බවත් Tamanට හොඳට වැටහෙනවා. මොකද මෙතර ඊටාම භයානකයි. පීඩා බහුලයි. ඒ වගේම ජීවිත අන්තරායක් තියෙනවා. ඒ නිසා දැන් එතරට යා යුතුයි. ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා මේ තැනත්ත මොකද කරන්නේ? මේ වටපිට තියෙන විවිධාකාර දේවල් එකතු කරගෙන. ලී කෑලි වෙන්න පුළුවන්. තනකොළ වෙන්න පුළුවන්, විවිධාකාර ගස්කොළන් වලින් උපහාගත් දේවල් වැල් ආදී වෙන්න පුළුවන්. මේ සියල්ල කොහොම හරි අමාරුවෙන් හොයාගෙන එයාම හදනව පහුරක්. දැන් පහුර හදලා පහුරේ නැගපු පමණින් ඉතින් එහාට යන්නෙත් නෑ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මෙයා දැන් මේ පහුර උඩ හිටගෙන මේ පහුර පාවිච්චි කළා, ඒ තුල නිකන් දිගා වෙලා වගේ අතිනුත් පයිනුත් වෑයම් කරලා තමයි එතරට යන්නේ. ඒතර අපිට තේරෙනවා මේ පහුර හදාගත් පමණිනුත් එතරට යන්න බෑ. පහුර හදාගෙන ඒ තුල පිහිටාගෙන ඊට පස්සේ අතිනුත් පාදකිනුත් ඊටාම ප්‍රබල වෑයමක් දැරලා තමයි එයා තැනත්තා ඒකට යන්නේ. ඒකට ගියාට පස්සේ දැන් තවත් කාරණාවක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතු කරනවා. දැන් මේ තැනත්තා හිතුවොත් මට මේ එතරට එන්න එතරට යන්න මේ පහුර හොඟා ප්‍රයෝජනවත් වුණා. එහෙමනම් දැන් ඉතින් මම මේ පහුර කර තියාගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔළුව උඩ තියාගෙන යන්න ඕනේ කියලා එයා කල්පනා කළොත් එහෙම ඒ කරන කාර්යය නිවැරදිද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ඒක නිවැරදි දෙයක් නෙමෙයි කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ අවස්ථාවේදී අත්ත වශයෙන්ම කරන්න තියෙන්නේ එක්ක පහුර නැවතත් වතුරේ පාකල හරින එක. එහෙම නැත්නම් වෙන කාට හරි ප්‍රයෝජනයක් ගන්න ඕන නම් මේ පහුර මෙගොඩට ඇදලා දාලා මේ වැල්ලේ තියලා නැත්නම් මෙගොඩ තියලා තමන් තමන්ගේ ගමන යන එක. ඒතර මෙන්න මේ දේ තමයි ඉෂ්ට වෙන්න තිබුණේ. එහෙමනම් එයා මේ පහුර කෙරෙහි නිවැරදිව පිළිපැද්දා වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ධර්මයේ හදාරන්න ඕනේ, ඒක හොඳට පිළිපදින්න ඕනේ, ඒ අනුව කටයුතු කරන්න ඕනේ. ඒ අනුව පිළිපැදලා කටයුතු කළා එගොඩට යන්නත් ඕනේ. ඊට පස්සේ තින් මේක ඔළුවේ තියාගෙන ඉන්නවත් නැත්නම් ඔළුව උඩ තියාගෙන ඉන්නවත් ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්නවත් නෙමේ තියෙන්නේ, ධර්මයත් පැත්තකින් තියන්නයි වෙන්නේ. ඉතින් මෙතෙන්දී තවත් කාරණයක් මතු කරන්න පුළුවන්. මෙතෙන්දී අදහස් වෙන්නේ නැහැ මුලදිම ධර්මය අතහැරීමක්. නැත්නම් කෙනෙක් සමහරලාට අන්තගාමීව ගන්නවා මේ ධර්මයත් අතහරින්න නම් තියෙන්නේ මොකටද ඉතින් ඕක ඉගෙන ගන්න? මොකටද ඕක හදාරන්න? මොකටද ඕක අනුගමනය කරන්න කියලා කෙනෙක් අන්තගාමීව ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. මෙතන අපි පහුර හදන්නේ නැතුව පහුර හදන්න ඒ වමනා කරන ව්‍යායාමය පරිශ්‍රමය දරන්නේ නැතුව පහුර හදා ගන්න නැතුව මේ ඒගොල්ලට යන්න බෑ. ඒ වගේමයි පහුර හදාගත්ත පමණින් ඒගොල්ලට යන්නත් බෑ. තමනුත් සැහැන ව්‍යායාමයක් දරලා තමයි ඒගොල්ලට යන්න තියෙන්නේ. නිසා ධර්මයේ ඉගෙන ගැනීම, හැදෑරීම, ඒ අනුව කටයුතු කිරීම, හොඳට තමන්ගේ ප්‍රතිපදාවට ඒවා එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. යම් දවසක ඒ තමන් අභිමතාර්ථය ඉෂ්ට කරගත්තට පස්සේ, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අරහත්ත්වයට වගේපත් වුණා නම්, ඊට පස්සේ දැන් ධර්මය සම්බන්ධයෙන් තමන් ගන්න තියෙන ආනිසංස සියල්ල අරගෙනයි තියෙන්නේ. ඊට පස්සේ තින් ඒක කර තියාගෙන යන්න දෙයක් නැහැ. ඒක පැත්තකින් තියන්න පුළුවන්. ඒ වගේමයි ධර්මයේ සම්බන්ධයෙන් වුණත් අනිත් අයත් එක්ක වාද විවාද වලට පැටලෙමින් යෑමක් නෙමෙයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තමන් නිහතමානීව අවංකව එය තුල පිහිටාගෙන ධර්මයේ අනුව කටයුතු කරමින් එකින් ගන්න තියෙන ආනිසංස මඟ පෙන්වීම තමන්ගේ ප්‍රතිපදාවට ලබා ගැනීමෙන් යෑමක් තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් තව ටිකක් ගැඹුරට මේ කාරණාවන් ගැන විස්තර කරනවා, විශේෂයෙන්ම දෘෂ්ටි සම්බන්ධයෙන්. මොකද අර අරිට්ඨ ස්වාමීන් වහන්සේ බොහොම දැඩි මතධාරීව අර දෘෂ්ටියේම එල්බ සිටින ගතියක් පේන්න තියෙනවා. දැන් විවිධාකාර දෘෂ්ටීන් වැඩපවත්වන්න බුදුරජාණන් වහන්සේ තවදුරටත් ධර්මයේ දේශනා කරගෙන යනවා. එතෙන්දී විශේෂයෙන් දේශනා කරනවා මේ දෘෂ්ටි ස්ථාන හයක් සම්බන්ධයෙන්. චෛමානි භික්ඛවේ දිට්ඨිඨානි කියලා අපි මේ ගැන ඇත්තරම ගිය වාරවල් වලදී සාකච්ඡා කළා. එතෙන්දී මතක් කරන්නේ මේ විවිධාකාර ගැඹුරු දෘෂ්ටීන්ට, එහෙමත් නැත්නම් මහාම හානිකර දෘෂ්ටීන්ට හේතු වෙන්න පුළුවන් මූලික දෘෂ්ටි හයක් ගැන තමයි දේශනා කරන්නේ. يعني මූලික දෘෂ්ටි හයක් ඇති වෙන්න පුළුවන් කෙනෙක්ගේ මනසේ, එබඳු දෘෂ්ටීන් කෙනෙක්ගේ හිතේ මනසේ ඇති වුණා නම් ඒක පාදක කරගෙන ඕනනම් තව තව හිතන්න ගිහිලා තව තව දෘෂ්ටිගත වීමක් වෙන්න පුළුවන් බව දේශනා කරනවා. ඉතින් එතනදී එන මුල් කාරණා පහම බොහෝ සෙයින් අර අපි සාමාන්‍යයෙන් දන්න සක්කාය දිට්ඨියට අනුරූපයි කියලා කියන්න පුළුවන්. කෙනෙක් හිතා ගන්නවා මේ රූපය තුළ කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා. ඒ අනුව තව තව දිගට කල්පනා කරන්න ගිහිල්ලා ඒක පාදක කරගෙන ගැඹුරු දෘෂ්ටිවල, එහෙමත් නැත්නම් වැරදි ප්‍රබල දෘෂ්ටිගත වීමවල කෙනෙකුට හිර වෙන්න අවස්ථාවක් තියෙනවා. ඇතම් කෙනෙක් හිතා ගන්නවා මේ වේදනාවල කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, වේදනා කියන්නේ මම කියලා. ඒ ඔස්සේ කල්පනා කරන්න ගිහිල්ලා, ඒ අනුව හිතන්න ගිහිල්ලා, දිගින් දිගට ප්‍රපංච කරන්න ගිහිල්ලා, ඊට පස්සේ ඒකෙත් හිර වෙන්න පුළුවන්. එතනත් දෘෂ්ටිගත වීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ විවිධාකාර සංඥා තියෙනවා. ඒ සංඥාත් ඔස්සේ කෙනෙක් කල්පනා කරන්න ගිහිල්ලා, ප්‍රපංච කරන්න ගිහිල්ලා, ඊට පස්සේ ඒ සංඥාවලත් පැටලිලා ඒ තුළුණුත් දෘෂ්ටියක් හදාගන්න පුළුවන්. එතනත් දෘෂ්ටිගත වීමකට ලක් වෙන්න පුළුවන්. ඊළඟට සංස්කාර, විවිධාකාර ප්‍රපංච, හිතේ හිතා ගැනීම, නැවත නැවත හිතා ගැනීම, දිගින් දිගට කල්පනා කිරීම, මේ වගේ සංස්කරණ රාශියක් ඔස්සේ ගිහිල්ලා කෙනෙකුට දෘෂ්ටිගත වීමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මතක් කරනවා දකින්න දේවල්, ඇහෙන දේවල්, ඒ වගේම නාසයෙන්, දිවෙන්, කයෙන් දැනගන්න දේවල්, මනසට එන අරමුණු, ඒ වගේමයි හිතින් හිතාගත් දේවල්, හිතින් විමසා බලපු දේවල්. ඉතින් මේවත් පාදක කරගෙන ඒ තුල කෙනෙක් ඉන්නවා, හිතාගත් දේ මම, හිතාගත් දේ මගේ, මේ අදහස මගේ කියලා එහෙම හිතාගෙන කෙනෙකුට ඇතැම් විට දෘෂ්ටිගත වීමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ 6 වෙනි එක තමයි ඇත්තටම ටිකක් සූක්ෂම එකක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. මොකද එදා බුද්ධ කාලයේදී පවා විවිධාකාර මතවාදයන්, විවිධාකාර ආගමික ඇදහිම් ක්‍රම තිබිලා තියෙනවා. විශේෂයෙන්ම උපනිෂද් වගේ ධර්මවල විශේෂයෙන් මතු කළා තියෙනවා මෙතන. ඒ කියන්නේ පුජ්‍යලයක් වශයෙන් කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, සත්වයක් ඉන්නවා. ඒ තුල සියුම් ආත්මයක් තියෙනවා. ඒ සියුම් ආත්මය, ඒ කුඩා ආත්මය මරණින් මත්තට ගිහිල්ලා, මරණින් පස්සේ ගිහිල්ලා එළියේ තියෙන බාහිර ආත්මයක් එක්ක, සදාකාලික ආත්මයක් එක්ක, බලසම්පන්න ආත්මයක් එක්ක එක්කාසු වෙනවා. ඊට පස්සේ ඒක සදාකාලික භවකට පත් වෙනවා. කියලා මෙන්න මේ බඳු දෘෂ්ටීන් ඉදිරිපත් කරලා තිනවා ඒ කාලෙත්. ඉතින් මේ කාලෙත් මේ බඳුම දෘෂ්ටීන් ඇහෙන්නත් තියෙනවා, පේන්නත් තියෙනවා. ඉතින් මේ බඳු දෘෂ්ටියක් යම්ස කෙනෙක් ඉදිරිපත් කරාම ඒකට මනුස්ස මනස ඇදිලා යනවා. මොකද සාමාන්‍යයෙන් මිනිසයා කැමති මේ බඳු බාහිර බලවේගයකින් යම්සි පිහිටක් ලබා ගන්න. මේ පිහිට ලැබුණාට පස්සේ තමන් සම්පූර්ණයෙන්ම සදාකාලික වෙනවා කියලා හිතා ගන්න තමන් තුල ආත්මයක් තියෙනවා කියලා හිතා ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. ඉතින් ඒ නිසාම මේ බඳු දෘෂ්ටියක් විශේෂයෙන් තමන්ගේ කරගන්න. මේ බඳු දෘෂ්ටියක් තමන් සතු කරගන්න. මේ බඳු දෘෂ්ටි ලාභියෙක් වෙන්න. මේ බඳු ලබ්ධිකෙක් වෙන්න තනත්තෙක් තුල පුජ්‍යලෙක් තුල කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක අල්ලගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන හැසිරෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේවා ඔස්සේ කල්පනා කරන්න ගියාම සම්පූර්ණයෙන්ම දෘෂ්ටිගත වීමක් දෘෂ්ටිකාන්තාරයක අතරමං වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍යයෙන් ඒතකොට කොහොමද ආර්ය ශ්‍රාවකෙක් කටයුතු කරන්නේ. ඒතර ඒ ආර්ය ශ්‍රාවකයා මේ එකක්වත් සම්බන්ධයෙන් දැඩි මතයකට යන්නේ නැහැ. මේ එකක්වත් මම මගේ කියාගන්න යන්නේ නැහැ. මේ එකක්වත් තුල ආත්මයක් තියෙනවා කියලා කියාගන්න යන්නේ නැහැ. එයා නුවණකින් තේරුම් ගන්නවා මේ රූපය තුල සත්වේ පුජ්‍යලයක් මමෙක් පෙන්වුම් කරන්න බෑ. මේකයි හුදෙක් රූපය පාදක කරගෙන රූපය උපාදාන කරගෙන අවිද්‍යාව මූලික කරගෙන තනාගත් සම්මුතියක් තමයි මම කියලා කියන්නේ. තනාගත් සම්මුතියක් තමයි පුජ්‍යලයක් කියලා කියන්නේ. තනාගත් සම්මුතියක් තමයි කෙනෙක් කියලා කියන්නේ. ඒ අන්දමින්ම වේදනා සම්බන්ධයෙන් සංඥා සම්බන්ධයෙන් සංස්කාර සම්බන්ධයෙන් ඊළඟට ඇහෙන් පේන දේවල් කනට ඇහෙන දේවල් නාසයට දිවට කයට දැනෙන දේවල් මනසට එන අරමුණු හිතා බලපු දේවල් මේ එකක්වත් ඒ තැනැත්තා ඒ ආර්ය ශ්‍රාවකයා මම මගේ කියාගන්න යන්නේ මගේ ආත්මය කියාගන්න යන්නේ නැහැ. ඉතින් ඒ අනුව එයා මේ සියලු දෘෂ්ටීන් බැහැර කරමින් දෘෂ්ටි ඉවත දමමින් තමයි එයා සම්මා දෘෂ්ටියක් සම්‍යක් දෘෂ්ටියක් වඩන්නේ. ඒතොර නිවැරදි සම්මා දෘෂ්ටි සම්‍යක් දෘෂ්ටියක තියෙන්නේ මේ අනිකුත් සියලුම දෘෂ්ටීන් අතහැර දැමීමක්. ඒතොර සම්‍යක් දෘෂ්ටිගත තැනැත්තා අල්ලපු දෙයක් නැහැ. යා නිරන්තරයෙන්ම අත්හැරීමක් හිත තුල පළපදියන් නොවි කිසි දෙයක් හිත තුල බරට තබා ගැනීමක් නොකර යන ගමනක් තමයි පෙන්눔 කරන්නේ. తాවකාලික යම් යම් දේවල් තබා ගන්න ඉඩ තියෙනවා. මොකද ඒකේ ප්‍රයෝජනේ සලකලා. හැබැයි ටික ටික ගැඹුරට ගැඹුරට යන්න යන්න ඒ ගොරෝසු දේ ඉවත් කරනවා සියුම් දේ පාදක කරගෙන. ඊට පස්සේ ඒ දැනට අත්පත් කරගත දැනට ග්‍රහණය කරගෙන ඉන්න සියුම් දේ ඒකත් ඉවත් කරනවා ඊටත් වඩා සියුම් දෙයක් පාදක කරගෙන. මෙන්න මේ වගේ ගමනක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. ඉදං නිස්සා ඉදං පජහත කියලා දේශනා කරනවා. යමක් නිශ්‍රේ කරගෙන වෙනත් දෙයක් බැහැර කරනවා. එහෙමත් නැත්නම් සියුම් දෙයක් නිශ්‍රේ කරගෙන ගොරෝසු දෙයක් බැහැර කරනවා. මෙන්න මේ බඳු ප්‍රතිපදාවක් දිගට කරගෙන යෑමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එකම තැනකවත් දිගින් දිගට පළපදියම් වීමක් නැහැ. හැම දෙයකම තියෙන ආවස්තික වටිනාකමක්. යම්සි දෙයක් ග්‍රහණය කරන්නේ යම්සි දෙයක් පරිහරණය කරන්නේ ප්‍රයෝජනෙ සලකලා ඊට පස්සේ ප්‍රායෝගික වටිනාකම තේරුම් අරගෙනයි ඒක පරිහරණය කරන්නේ. හැබැයි ඒක පරිහරණය කරන්නේ ඒක තුල පළපදියම් වෙන්න නෙමෙයි. තමන්ගේ හිතේ තවදුරටත් සියුම් භාවයක් ගොඩනගෙනකොට තව තව අවබෝධය පුළුල් වෙනකොට ගැඹුරු වෙනකොට මේ දැන් අසුරු කරන එකත් අතහැරලා දාලා ඊට වඩා සියුම් භාවයකට හිත ගන්න. එබඳු ප්‍රතිපදාවක් තමයි දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට දැන් ධර්මයේ දේශනා කරගෙන යනකොට මේ පරිශදයේ ඉන්න භික්ෂුන් වහන්සේලා දැන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා සියානුකෝ භන්තේ බහිද්දා අසති අසති පරිතස්සනාති. මේ බාහිර තුල බාහිරය තුල මම නැති බවක් තේරුම් ගියාම බාහිරය තුල මගේ කියලා දෙයක් නැහැ කියලා තේරුම් ගියාම ඒ තේරුම්ගේ තැනත්තගේ හිතේ යම්කිසි පරිතස්සනාවක් යම්කිසි කම්පනයක් එමත් නැත්නම් දුකක් වේදනාවක් හට ගන්න පුළුවන්ද? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් ඒකත් වෙන්න පුළුවන්. මොකද අපි හුඟක් දේවල් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ මමත්වයකින් අරගෙන ඉන්නේ මගේ කියාගෙන ඉන්නේ. ඉතින් ඒ දේවල් වලට යම්කිසි හානියක් සිද්ධ වුණොත් ඒ දේවල් වලට යම්කිසි ව්‍යසනයක් සිද්ධ වුණොත් ඉතින් ඒකේ ලොකු කම්පනයක් ඇති කර ගන්නවා ඇති කරනවා කෙනෙක්ගේ හිතේ. මොකද මේ සියල්ල මම කියාගෙන තමයි ඉන්නේ. මේ සියල්ල මගේ කියාගෙන තමයි ඉන්නේ. නමුත් මේ මගේ කියාගෙන ඉන්න කිසිවක් මට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ. මගේ පාලනයෙන් තොරයි. මේ අවස්ථාවේදී හිත තුල ලොකු කම්පනයක් ඇති කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අන්දමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අන්න ඒ තැනත්තගේ හිතේ කම්පනයක්, පරිතස්සනාවක්, එහෙම නැත්නම් පීඩනයක්, පිළීමක් ඇති වෙන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ අන්දමේ මේ ඊළඟට භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා සියාපන බන්තේ බහිද්දා අසති අපරිතස්සනාති. යම්සි කෙනෙක්ගේ හිතේ ඒ බඳු ඒ බාහිරය තුල තමන්ගේ කියලා දෙයක් එහෙම නැහැ කියලා තේරුම් ගියාට පස්සේ එබඳු තැති ගැනීමක් ඇති නොවන අවස්ථාවක් තියෙනවා. ඒකත් එහෙම තැති නොගැන්මක් තති නොගන්නා බවක් තියෙන්න පුළුවන් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඇතම් කෙනෙක් දන්නවා මේක ඇත්ත වශයෙන්ම මෙහෙම මම මගේ කියා ගන්න කියලා දෙයක් නැහැ. බාහිර තියෙන්නේ හුදු හේතුඵල ධමයක් ක්‍රියාත්මක වීමක්. ඒවා කෙරෙහි මගේ ලොකු පාලනයක් නැහැ. ඉතී අවබෝධයේ සහිතව කෙනෙක් ගැඹුරකින් විපස්සනාවකින් අවබෝධයෙන් කටයුතු කරන්න. මේ දේවල් විනාශ වුණා කියලා, මේ දේවල් වෙනස් වුණා කියලා, විපරිණාමයකට ලක් වුණා කියලා මේ තැනැත්තගේ හිතේ කම්පනයක් ඇති කරන්නේ නැහැ. මොකද එයා සෑහෙන අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් දේශනා කරන කරුණක් තමයි අර සියානුකෝ බන්තේ අජ්ජත්තං අසති පරිතස්සනාති. මේ ඇතුළතත් කෙනෙක් නැහැ කියලා දැනගත්තාම, ඇතුළතත් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා දැනගත්තාම ඒක හේතු වෙන්න පුළුවන්ද කෙනෙක්ගේ හිතේ කම්පනයක් ඇති කරන්න, තැති ගැන්මක් ඇති කරන්න? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් ඒකත් වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට එතන දේශනා කරනවා සෝ සුනාති තථාගතස්සවා තථාගත ශාවකස්සවා සබ්බේසං දිට්ටි අදිඨාන පරිඋත්ථාන අබිනිවේස අනුසයානං සමුග්ඝාතාය සබ්බ සංඛාර සමතාය සබ්බූපදි පටිනිස්සග්ගාය තණ්හක්ඛයාය විරාගාය නිරෝධාය නිබ්බානාය ධම්මං දේසෙන් තස්ස. එක අතකින් මෙතන හකුලුවල පෙන්ලා තිනවා බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය. ඒතර බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය සියලුම අන්දමේ දෘෂ්ටීන් අතහැර දැමීමක්, හිත තුල ඇති කරගන්නා දැඩි මත සියල්ල ඉවත් කර හැරීමක්, ඊළඟට හිත තුල පහළ වෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් අතහැර දැමීමක්, හිතේ වෙන්න පුළුවන් බැස ගැනීම් රිංගා ගැනීම් ඉවත් කර දැමීමක්, ඊළඟට හිතේ ඇති වෙන්න පුළුවන් විවිධාකාර අනුසය නිදිගත් ස්වභාවයක්, එහෙම නැත්නම් කෙලෙසුන්ගේ යම් යම් ඡායාවන්, කෙලෙසුන්ගේ යම් යම් මුල් බැස ගැනීම්, ඒ සියල්ල ඉවත් කර දැමීමක්, ඊළඟට සියලු සංස්කාරයන් සමනය කිරීමක්, සියලු උපදී නැතහැර දැමීමක්, තණ්හාව ෂය කර හැරීමක්, විරාගයක් නිරෝධයක් නිවනක්. ඒක තමයි එකතකින් කියන්න පුළුවන් මේ භාගතුන් වහන්සේගේ දහමේ ප්‍රධාන අභිප්‍රාය. එල්ලේ කුමක්ද කියන එක තමයි මෙතන දේශනා කරලා තියෙන්නේ. නමුත් කෙනෙක් මේ කියන දේ ඇහුනහම එයාගේ හිතේ ලොකු තැතිගැනීමක් ඇති වෙන්න පුළුවන්. මම විනාශ වෙනවා, ඉන්න මම නැති වෙනවා, ඉන්න සත්‍යය නැති වෙනවා, ඉන්න පුද්ගලයා නැති වෙනවා, මට දැන් මොකද වෙන්නේ කියලා ඒ බඳු අර දැඩිව ආත්ම දෘෂ්ටියක් මත පිහිටාගත්ත කෙනාගේ හිතේ තැතිගැන්මක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ භික්ෂුන් වහන්සේ, එතකොට සියාපන්න බන්තේ අජ්ජත්තං අසති අපරිතස්සනාති. එහෙම කෙනෙක් පුජ්‍යලයක් නැති බව තේරිලා හිතේ කිසිම තැතිගැන්මක් බයක් ඇති නොවන අවස්ථාවකුත් තියෙනවාද? ඉතින් එතකොටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් තියෙනවා කියලා. ඉතින් එහෙනම් ඒ අවස්ථාවේදී තේරුම් ගන්න තියෙන්නේ ඒ ආර්ය ශ්‍රාවකෙක් මෙයා ටික ටික ධර්මයේ හදාරනවා, ටික ටික සත්පුරුෂයන් ඇසුරු කරනවා, ඒ දහම තුල තමනුත් හැසිරෙන්න උත්සාහත් වෙනවා, සුතමේ ඥානයක් දිනු කරනවා, ඒ වගේම චින්තාමේ ප්‍රඥාවක් දිනු කරනවා, භාවනාමේ ප්‍රඥාවක් දිනු කරනවා. ටික ටික මේ දහම තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න යා ව්‍යායාමයක් දරනවා. ඒ අවස්ථාවේදී අර වගේ බණක් ඇහුණට එයාගේ හිතේ කිසිම චකිතයක් ඇති වෙන්නේ නැහැ. එයා ටික ටික ප්‍රත්‍යක්ෂ කරගෙන යනවා මෙතන තැනැත්තෙන් පුඤ්ඤලයක් මමෙක් පිළිබඳ සාරයක් පිළිබඳ ආත්මයක් පිළිබඳ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන හුදෙක් අවිද්‍යාව මත පදනම් කරගෙන කෙනෙක් පුජ්‍යලයක් විටින් විට තනා ගනිමින් යන ගමනක් තියෙනවා. ඒතොර ඉන්න මමෙක් නෙමෙයි හදන මමෙක්කින්. ඉන්න සදාකාලික දීර්ඝ වශයෙන් පවතින මමෙක් නෙමෙයි අවිද්‍යාව මුල් කරගෙන තණ්හා මුල් කරගෙන විටින් විට තනමින් යන මමෙක් තමයි ඉන්නේ. තනමින් යන පුජ්‍යලයක් තමයි ඉන්නේ. ඒතොර මේ දේ ටික ටික යාට තේරෙන්න ඒ වගේමයි මේ පටිච්ච සමුපාදයක් තුළ හේතුඵල ධමයක් තුළ එයා හොඳට පරිණත වෙන්න ඇත්ත වශයෙන් කියන්න පුළුවන් එයාට දැන් මේ දේවල් සම්බන්ධයෙන් කිසිම මේ බුදුරජාන් වහන්සේ ධම ඇහෙන්න එයා තුළ ලොකු සතුටක් දැනවනවා මිසක්, ප්‍රීතියක් දැනවනවා මිසක් මෙතන මේ කෙනෙක් නෑ, ඒ පුජ්‍යලයක් නැහැ කියලා ඒ කියන ධම කිසිම තැතිගැන්මක් එයාගේ හිතේ ඇති කරන්නේ නැහැ. එයා දන්නවා තාමනම් මා තුළ මමෙක් ඉන්න බව මට හැඟෙනවා, පුජ්‍යලයක් ඉන්න බව හැඟෙනවා. ඒ හැඟෙන්නේ තාම මට මේ සත්‍ය අවබෝධ වෙලා නැති නිසා. තාම මේ සත්‍ය පූර්ණ වශයෙන් මට අවබෝධ වෙලා නැති නිසා. අස්මි මානයක්, අස්මි අනුසයක්, මම කෙනෙක් පුජ්‍යලේ කියලා හිතා ගැනීමක් තාමත් මා තුළ තියෙන නිසා තමයි මේක මට හොඳටම තේරලා නැත්තේ. යම් හෝ දවසක මේ සියලුම අස්මිමානය ප්‍රහාණය කරා නම්, එය මුලිටුපුටා දැම්ම නම්, එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒක තමයි දහමේ පෙන්නලා තියෙන මාර්ගය කියලා ආ ඒ දහම තුල හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් තවදුරටත් මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ හේතුඵල දහම, ඒ වගේම මේ දහමේ තියෙන ගැඹුර වටහලා දෙනවා මේ අවස්ථාවේදී. එක අතකින් අපිට හිතා ගන්න පුළුවන් දැන් අර වගේ යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් නොමග ගියාම, වැරදි මතයක් දරන්න ගත්තාම, එක පැත්තකින් බුදුරජාන් වහන්සේගේ පැත්තෙන් වගකීමක් තියෙනවා කොහොමද මේක සුද්ධ කරන්නේ. මොකද මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හදාarලා අහගෙන තමයි ඒගොල්ලෝ නිවැරදි දෙයක් කියන්න පටන් ගන්න. හැබැයි ඒගොල්ලෝ වැරදිට වටහා ගත්තොත් කියන්නේත් වැරදි දෙයක්. ඒ අනුව තමනුත් නොමග ගිහිල්ලා තව සෑහෙන පිරිසක් නොමග යන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ සෑහෙන ගැඹුරකට දීර්ඝ වශයෙන් මේ ඇති වෙන්න පුළුවන් විවිධ මතවාදයන් දෘෂ්ටීන් සම්බන්ධයෙන් මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. දැන් මෙතනදී දැන් ඊළඟට මතු කරන කාරණාවක් තමයි මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. එතෙන්දී එකාතකින් හරි ලස්සන්ට අභියෝගයක් කරනවා දැන් භික්ෂුන් වහන්සේලාට. තම්බික්කමේ පරිග්ගහං පරිග්ගන්හෙයාත යවාස්ස පරිග්ගහෝ නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං තතේව තිට්ඨෙයි. මහන්නි, මේ කිසිසේත්ම වෙනස් නොවන සදාකාලික වූ, නිත්‍ය වූ, දිගට දිගට පවතින ශාස්වත වූ ඒ මොකක් හරි බාහිර දෙයක් තියෙනවා නම් අන්න ඒක ග්‍රහණය කරගන්න කියලා භික්ෂුන් වහන්සේලාට කියනවා. දැන් මේ ග්‍රහණය කරගන්න කියලා කියන්නේ, හැබැයි ග්‍රහණය කරගත යුත්තේ කුමක්ද? ඒ ඇවිල නිත්‍ය වූ දෙයක්, ස්ථිර වශයෙන් පවතින දෙයක්, ඒ වගේමයි සදාකාලික දෙයක්, ශාස්වත දෙයක්, කිසිසේත්ම විපරිණාමයකට වෙනස් වීමකට භාජනය නොවන දෙයක්, නිත්‍ය වූ දෙයක් තමයි මේ ග්‍රහණය කරගන්න කියලා කියන්නේ. දැන් එහෙම කියලා බුදුරජාන් වහන්සේ ලස්සනට ප්‍රශ්නයක් අහනවා. එහෙම දෙයක් ඔබ වහන්සේලා දකින්නවද මේ ලෝකේ? එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, නෝ හේතම් බන්දේ. නැත ස්වාමීනි, සාදු භික්ඛවේ අහම්පි කෝ තං භික්ඛවේ පරිග්ගහං න සමනුපස්සාමි. මහණෙනි, සාදු සාදු, මමත් එහෙම දෙයක් නම් දකින්නේ නැහැ. දැන් මේ භික්ෂුන් වහන්සේලාට කියනවා අර විදිහේ දෙයක් ඕනනම් ග්‍රහණය කරගන්න කියලා. ඊට පස්සේ අහනවා එහෙම දෙයක් තියෙනවද කියලා. නিত্য වූ, සදාකාලික වූ, ශාස්වත වූ, කිසිසේත්ම වෙනස් වීමකට භාජනය නොවන යම් හෝ දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒතර භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙම දෙයක් නැහැ කියලා. ඊට පස්සේ තවත් කාරණයක් මතක් කරනවා. තම්බික්කවේ අත්වාද උපාදානං උපාදීයේත යංස අත්වාද උපාදානං උපාදීයතෝ න උපජ්ජයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේ අත්වාද උපාදානය ගිහිල්ලා උපාදාන කරන්නය, හැබැයි මේ අත්වාද උපාදානය උපාදාන කළාම කිසිම ශෝක කිරීමක්, හඬා වැළපීමක්, හිතේ දුකක්, දුම්නසක් පහළ වෙන්න බෑ. දැන් ඊළඟට ප්‍රශ්නයක් අහනවා, මහණෙනි, එබඳු අත්වාද උපාදානයක් තියෙනවද? එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, එබඳු අත්වාද උපාදානයක් නැහැ කියලා. ඒ කියන්නේ යම් හෝ කෙනෙක් අත්වාද උපාදානයක් උපාදාන කළා නම් අනිවාර්යෙන්ම යාට ශෝක කිරීමක්, හඬා වැළපීමක්, පරිලාහයක්, දුකක්, වේදනාවක් පහළ වෙනවාමයි. ඒකයි මේ තරම්ම මේ විවිධ විදිහට මතු කරලා පෙන්නන්නේ. දැන් එහෙම ශෝක කිරීමක්, හඬා වැළපීමක්, වෙහෙසක්, දුකක්, දුම්නසක් පහළ නොවන යම්කිසි අත්වාද උපාදානයක් තියෙනවනම් අන්න ඒක ග්‍රහණය කරගන්න කියලා මුලින් කියනවා. පස්සේ අහනවා එහෙම එකක් තියෙනවද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙම එකක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මමත් එහෙම අත්වාද උපාදානයක් දකින්නේ නැහැ. අත්වාද උපාදානයක් වුණා නම් අනිවාර්යයෙන්ම ශෝක කිරීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම වෙහෙසක් තියෙනවා. අනිවාර්යයෙන්ම දුකක් තියෙනවා. අනිවාර්යයෙන්ම දුම්නසක් තියෙනවා. ඉතින් මෙතෙන්දී පොඩ්ඩක් අපිට ඕනනම් උපාදාන සම්බන්ධයෙන් කෙටි මතක් කිරීමක් කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ උපාදාන හතර ආකාරයක් දේශනා කරනවා. පළවෙනි ආකාරය තමයි කාම උපාදාන. මේ පින්තුන් දන්නවා විවිධාකාර කාමයන් තියෙනවා. ඇහෙන් රූප බලන්න හරි ආසයි, කනෙන් සද්ද අහන්න ආසයි, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන්න කැමති, දිවෙන් රස බලන්න කැමති, කයින් ස්පර්ශ ලබන්න කැමති. ඉතින් මේ බඳු මේ පංචකාමයන් මේ ලෝකෙ තියෙන. ඒතර මේ පංචකාමයන් කෙරෙහි අපේ හිතේ පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒවා ලුහුබැඳ යාමක් තියෙනවා. ඒවාම ඔස්සේ හඹාගෙන යාමක් තියෙනවා. ඒවා මම මගේ කියා ගැනීමක් තියෙනවා. ඉතින් පුළුවන් තරම් අපි උත්සාහත් වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රයන් පිනවන්න. ඒ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන විවිධාකාරයේ බාහිර අරමුණු, බාහිර වස්තුන් පුළුවන් තරම් සමන් සතු කරගන්න තමයි අපි උත්සාහත් වෙන්නේ. ඉතින් මේ පංචකාමයේම හඹාගෙන යන ගතියක්, ඒකම අල්ලගෙන ඉන්න ගතියක්, ඒකම ග්‍රහණය කරන ගතියක්, ඒවා ගැනම හිත හිතා කල්පනා කර කර සිහින මවමවා ඒවම ප්‍රාර්ථනා කර කර ඉන්න ගතියක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මේකට කියනවා කාම උපාදානය කියලා. ඊට පස්සේ ඒක සමහර විට මේ ද්‍රව්‍යමය නොවෙන්නත් පුළුවන්. ඇතම් කෙනෙක් ගෞරවයක් බලාපොරොත්තු වෙනවා, කීර්ති නාමයක්, කීර්ති රාවයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු තැනක් බලාපොරොත්තු වෙනවා, තනතුරක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ තවත් බොහෝ පැතිවලින් මේ කාම උපාදානය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එතකොට තේරුම් ගන්න පුළුවන්. ඒ කාම උපාදාන කියන ගණයට තමයි වැටෙන්නේ. ඊළඟට තියෙනවා දිට්ඨි උපාදාන. එතන අර අපි දැන් මේ කතා කරගෙන යන දේවට සෑහෙන අදාළයි. දැන් අර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන්දී දේශනා කරපු මේ දිට්ඨි ස්ථාන, ඒ කියන්නේ සූක්ෂම වශයෙන් අපේ හිත තුළ පවත්න සක්කාය දිට්ඨිය ආදී මුල් කරගත්ත කොහොම සියුම් වැරදි දැකීම් තව තව වර්ධනය වෙලා, ඒ වැරදි දැකීම් මත පාදක කරගෙන තව තව හිතන්න ගිහිල්ලා හිත තුළ දැඩි දෘෂ්ටීන් පහළ වෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ දැඩිව ග්‍රහණය කරනවා, ඒක උපාදාන කරනවා. ඉතින් මේ ගණයට කියනවා දිට්ඨි උපාදාන කියලා. ඒ කියන්නේ අපේ හිතේ දැඩි මත පහළ වෙන්න පුළුවන් අපි කල්පනා කරන්න ගිහිල්ලා. ඉතින් ඒක ඇත්තටම සියුම් අන්දමින් ධර්මයේ පෙන්නනවා. මුලින්ම සංඥා විපල්ලාස මට්ටමක්, ඊට පස්සේ චිත්ත විපල්ලාස මට්ටමක්, ඊළඟට දිට්ඨි විපල්ලාස මට්ටමක්. ඒ කියන්නේ අපි ඇහෙන් රූප බලන්න ගියාට ඒ රූපය තුළ යථා ස්වභාවය නෙමෙයි අපි දකින්නේ. ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණයක් වෙනකොට අපිට පේන්නේ නিত্য ලක්ෂණයක්. ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණයක් වෙනකොට අපිට පේන්නේ සැපයි, සැපයි සුවයි කියන ලක්ෂණයක්. ඒකේ තියෙන අනාත්ම ලක්ෂණයක් වෙනකොට අපිට තේරෙන්නේ ආත්ම ලක්ෂණයක්. ඉතින් මේ වැරදි දැකීම් හරහාම පදනම් වෙලා තමයි අපි මේ දේවල් හඳුනගන්නේ. යමක් හඳුනා ගනිද්දිම අපි වරද්දගෙන තියෙන්නේ. රූප බලද්දි වෙන්න පුළුවන්, සද්දහද්දි වෙන්න පුළුවන්, ගඳ සුවඳ ආග්‍රහණය කරද්දි වෙන්න පුළුවන්, රස බලද්දි වෙන්න පුළුවන්, ස්පර්ශයන් ලබද්දි වෙන්න පුළුවන්, හිතට එන අරමුණු තේරුම් ගනිද්දි වෙන්න පුළුවන්. මේවා තුළ එක්තරා අන්දමක වැරදි දෘෂ්ටි කෝණයකින්මයි අපි ඒ අරමුණු තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් එතනම අපි වරද්දගෙන තියෙන්නේ. එක අතකින් අර අපි කියමු වර්තමාන කාලයේ උදාහරණකින් කියනවා නම්, මොකක් හරි උපකරණයක් පාවිච්චි කළා තොරතුරු ටිකක් ගන්න තියෙනවා නම්, ඒ ගන්න තොරතුරු වලම යම්කිසි වැරදි ගොඩක් තියෙනවා නම්, ඒ තොරතුරු ටිකම වෙනස්කම් වලට භාජනය වෙලා නම් එන්නේ, සත්‍ය තොරතුරු නෙමෙයි නම් ඒ උපකරණයට එන්නේ ලැබෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඒ තොරතුරු පාදක කරගෙන අපි කරන විශ්ලේෂණය සම්පූර්ණයෙන් වර්ධිනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි මේ ඉඳුරන්, ඇස්කන් ආසාදී ඉඳුරන් සෑහෙන ප්‍රාථමික මට්ටමක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේවා අතිශය ප්‍රබල, සියල්ල දැකගත හැකි, සියල්ල දැනගත හැකි ඉඳුරන් නෙමෙයි. බොහොම ප්‍රාථමික දුර්වල ඉඳුරන් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ඉඳුරන්ගෙන් අපි ගන්නා තොරතුරු සත්‍ය තොරතුරු නොවේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතන තියෙනවා සංඥා විපල්ලාසය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත විපල්ලාසය. ඒ කියන්නේ ඒ තොරතුරු අල්ලගෙන තොරතුරු මූලික කරගෙන ඊට පස්සේ අපි කල්පනා කරනවා. අපි හිතින් හිතනවා. ඒ කල්පනා කරද්දී හිතින් හිතද්දී එක එක්කෙනා මත පදනම් වෙනවා ඒ හිතන ආකාරය. අපි හිතමු යම්සි දෙයක් දැක්කා, දෙන්නෙක් නම් දැක්කේ. ඉතින් එහෙමනම් අපිට හිතන්න පුළුවන් මේ දෙන්නා දැක්කේ එකම දේ. ඒ නිසා ඒ දෙන්නා එකම ආකාරයෙන් සිතිය යුතුයි. එකම ආකාරයෙන් කල්පනා කළ යුතුයි. එකම ආකාරයෙන් වටහා ගත යුතුයි. මොකද දැන් දැක්කේ දෙන්නම එකම දේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ දැකපු දේ අල්ලගෙන කල්පනා කරන ආකාරය ඒ තැනත්තාගේ හිතේ බලපවත්වන රාග ద్వේෂ මෝහ මත පදනම් වෙනවා. ତොර ඒ තැනත්තාගේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන් අනුව තමයි යා අර තොරතුරු උකහා ගන්නෙ. කොයි තොරතුරුද මම වැඩි වටිනකමක් දෙන්නේ? කොයි තොරතුරුද මම තවදුරටත් තේරුම් ගත යුත්තේ? කොයි තොරතුරුද තව තව මනස හැසිරවිය යුත්තේ කියලා තීරණය වෙන්නේ ඒ තැනත්තාගේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ මත. රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ කියලා බුදුරයන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට දේශනා කරනවා මහා වේදල්ල සූත්‍රයේදී. ඒ කියන්නේ අපි මේ තොරතුරු ගැනීමෙදිත් නැත්නම් ඉඳුරන් පරිහරණයේදිත් මේ ඉඳුරන්ට ලොකු බලපෑමක් ඇති කරනවා අපේ හිත ඇතුළේ තියෙන රාග ద్వේෂ මෝහයන් පාදක කරගෙන. ඒ අනුව එක එක්කෙනා ගන්නා තොරතුරු සබහ තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. ඒවට අපේ රාග ద్వේෂ මෝහ මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ ලැබෙන තොරතුරු තව තවත් තත්වගත වෙන්න වර්ණ ගැන්වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ තොරතුරු ඒ විදිහටම අරගන්නේ නැහැ. ඉබඳු තොරතුරු මත තමයි ඊළඟට අපි කල්පනා කරන්නේ. ඒ කල්පනා කරද්දිත් අපි එකිනෙකාගේ තියෙන රාග ద్వේෂ මෝහයන්, අපේ තියෙන ruci archukam, අපේ තියෙන හැදියාවන්, අපි මෙතෙක් ගත කරපු සංස්කෘතීන්, අපේ ඉගෙනීම් මේ සියල්ල මේකට මේ පාදක වෙනවා. මේ අපේ මේ හිතා ගැනීම වලට යම්කිසි බලපෑමක් ඇති කරනවා. ඒ අනුව තමයි අපි හිතා ගන්නෙ. එතන තියෙනවා බුදුරජාන් වහන්සේ කියන අන්දමට චිත්ත විපල්ලාසය. අපි මේ කල්පනා කරද්දී එතන ඇත්තටම බොහොම නිවැරදිම කල්පනා කිරීමක් නෙමෙයි වෙන්නේ. මේ විවිධාකාර බාහිර බලපෑම්, අභ්‍යන්තරික බලපෑම් වලින් තෙරපිලා තමයි මේ හිතා ගැනීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි මට්ටම, හිතන්න යම්සේ කෙනෙක් මේ අන්දමින් දිගින් දිගට දැන් හිතා ගැනීමින් කරලා, දිගින් දිගට කල්පනා කිරීම කළා, දිගින් දිගට ප්‍රපංච කිරීම කළා, අන්තිමට එයා යම්සේ නිගමනයකට එළඹෙනවා. ඒ නිගමනය තුළ දැඩිව බැහැ ගන්නවා, දැඩිව පදිංචි වෙනවා, මුල් බැහැ ගන්නවා. ඉතින් එතනත් තියෙන වැරදි මුල් බැස ගැනීමක්, වැරදි නිගමනයක්. ඒ නිගමනයේට වැරදි මුල් බැස ගැනීමට කියනවා දිට්ටි විපල්ලාසයක් කියලා. ඉතින් ඔන්න ඔය දිට්ටි ගතවීමක්, ඒ දෘෂ්ටිය දැඩිව ගැනීමක්, ඒ දෘෂ්ටිය තුළ මුල් බැස ගැනීමක්, ඒ දෘෂ්ටිය හිතින් පරාමර්ශණය කිරීමක්, ඒ දෘෂ්ටිය තුළ පදිංචි වීමක්, පළපදියම් වීමක්, ග්‍රහණය වීමක් තමයි දිට්ටි උපාදාන කියලා කියන්නේ. ඊට පස්සේ තවත් උපාදානයක් පෙන්නනවා සීලබ්බත උපාදාන කියලා. එතෙන්දී අපි කරන විවිධාකාර සීල වෘතයන්, අපේ සමාදන් වීම, ඒවා නිවැරදිද, ඒවා සැලකිය යුතු අන්දමින් අපි පරිහරණය කළ යුතුද, ඒවා දිගට පැවැත්විය යුතුද කියන ප්‍රශ්නේ පැන නගිනවා. ඉතින් එතෙන්දී තහරි ලස්සන්ට බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. මේ මිනිස්සයෝ පරිහරණය කරන, මේ මිනිස්සයෝ අනුගමනය කරන මේ විවිධාකාර වෘත, මේ විවිධාකාර සමාදන් වීම, සීලයන්, මේවා නිවැරදිද? මේ ප්‍රශ්නේ ආනන්ද සාමිනාසෙන් නැගුවාම ආනන්ද සාමිනාස උත්තරයක් දෙනවා, සාමීනි මේකට ඒකාන්ත වශයෙන් පිළිතුරක් දෙන්න බෑ. ඇතැම් එබඳු සමාදන් වීම නිවැරදි, ඇතැම් එබඳු සමාදන් වීම නිවැරදි නොවේ. එතකොට මේ නිවැරදි භාවය හෝ සාවද්ද භාවය තීරණය වෙන්නේ, නැත්නම් නිර්වද්ද භාවය හෝ සාවද්ද භාවය තීරණය වෙන්නේ මේ හිතින් අල්ලගෙන නැත්තම් මේ අපි දිගට කරගෙන යන ඒ සමාදන් වීම තුලින් අපි තුල කුසලයක් වැඩෙනවද, එහෙම නැත්නම් අපි තුල අකුසලයක් වැඩෙනවද, අපේ තියෙන කුසල්තාව වර්ධනය වෙනවද නැත්නම් අකුසල් වර්ධනය වෙනවද, එහෙම නැත්නම් කුසල් පිරිහෙනවද එහෙම නැත්නම් අකුසල් පිරිහෙනවද, මෙන්න මේ කාරණා මත තමයි අපි මේ අනුගමනය කරන සමාදන් වීම සීලය තීරණය විය යුත්තේ. ඒ කියන්නේ අපි මේ වෙනකොට යම්කිසි වෘතයක්, යම්සි සීලයක්, යම්සි සමාදන් වීමක් දිගට පවත්වගෙන යනවද, ඒ තුලින් අපි තුල යම්කිසි හික්මීමක්, හිතේ සහනයක්, නුවණක් වර්ධනය වෙනවද, කුසලයක් වැඩෙනවද, අකුසල පැත්ත පිරිහෙනවද, එහෙනම් ඒ කටයුත්ත දිගට කරාට වරදක් නැහැ. මොකද ඒ තුල සෑහෙන තමන්ගේ හිතේ විසුද්ධියක් ක්‍රියාත්මක වෙනවා. එමත් නැත්නම් තමන්ගේ හිතේ එය අනුගමනය කරන කෙනාගේ හිතේ කුසලයක් වඩනවා. ඒ අවස්ථාවේදී එහෙනම් ඒ බඳු ඒ සමාදන් වීමක් ඒ තැනැත්තාට යම්සි යහපතක් සලසනවා. ඒ නිසා ඒක දිගට කරාට වරදක් නැහැ කියලා දේශනා කරනවා. හැබැයි තවත් කෙනෙක් ඉන්න පුළුවන් මේක අත්තුන මේ ගතානුගතිකව ආපු නිසා, පරම්පරාවෙන් ආපු නිසා යම්සි වෘතයක් යම්සි සමාදන් වීමක් කරගෙන යනවා. හැබැයි ඒ කරගෙන ගියාට එයාගේ හිතේ ඒ කුසල පක්ෂය වැඩෙන්නේ නැහැ. ඒ වෙනුවට අකුසල පක්ෂයක් වැඩෙනවා. යාගේ හිතේ රාග ద్వේෂ මෝහයන් වැඩෙනවා. ඒක පිරිහෙනවා වෙනුවට. එහෙමනම් ඒබඳු දෘෂ්ටියක්, එහෙමනම් ඒබඳු සීල වෘතයක් කිසිසේත්ම යහපත මිනිස සලස යහපත මිනිස හේතු වෙන්නේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒ කාරණාව අනුමත කරනවා. ඉතින් අනුව අපිට හිතා ගන්න පුළුවන් අපි මේ අනුගමනය කරන සීලය, අපි මේ අනුගමනය කරන යම් යම් සමාදන් වීම, ඒවයි නිර්වද්‍ය භාවය තීරණය වෙන්නේ. එහෙනම් අපි තුල ඒ හරහා කුසලයක් වැඩෙනවාද, අපේ හිතේ යම්කිසි සමාධියක් වැඩෙනවාද, සහනයක් වැඩෙනවාද, නුවණක් වැඩෙනවාද, ඔන්නේ බඳු කාරණා හරහා තමයි එහෙනම් අපි ඒකේ නිර්වද්‍ය භාවය තීරණය කරන්න වෙන්නේ. නමුත් යම්සි කෙනෙක් නිකාං ඔහේ පරම්පරාවෙන් ආපු පළියට, කවුරු හරි කියපු පළියට, තමන්ට නිකන් ඒ මොහොතේ වැටහිච්ච පළියට ඒ විවිධාකාර සීලයන්, විවිධාකාර වෘතයන්, විවිධාකාර සමාදන් වීම දිගට සමාදන් වෙලා ඒවා දැඩිව අල්ලගෙන ග්‍රහණය කරගෙන සිටීම තමයි සීලබ්බත උපාදාන කියලා කියන්නේ. ඉතින් අද එතකොට අපිට මේ මුල් වෙච්ච ප්‍රශ්නේ තමයි මේ අත්වාද උපාදානය කියලා කියන්නේ. අත්වාද උපාදානයේදී ඇත්තටම සියුම් පැති කීපයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි මේ අපි තුල කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මේ තුල මමෙක් ඉන්නවා කියලා කරන අපි කරන්නේ හිතා ගැනීම. රේබන්දු ආත්මීය ස්වභාවයක් හිතාගෙන තමයි බොහෝ සෙයින් අපි කටයුතු කරන්නේ. ඒකට පුදුම ඇල්මක් අපි ගාව තියෙනවා. මට මම කැමති. මගේ කියන ස්වභාවයට මම කැමති. මාව හුවා දක්ව ගන්න, මම වශයෙන් කැපී පෙනෙන්න, මම වශයෙන් කටයුතු කරන්න, අනිත් අය ඉදිරියේ කෙනෙක් වශයෙන් මතු වෙලා පෙන්වන්න මා තුල කැමැත්තක් තියෙනවා. ඒතර මෙන්න මේ ස්වභාවය අපි තනි තනියෙන් එක අතින් අවබෝධ කරගත යුතුයි. අපි ඒක තියෙන බව තේරුම් ගත යුතුයි. මෙහෙම හැඟීමක් මා ගාව තියෙනවා. පුජ්‍යලයක් වශයෙන් මට කැපී පෙනෙන්න ඕමනයි. ඒකට ලොකු බලපෑමක් සමාජිනුත් එල්ල වෙනවා. සමාජය කියන්නේ මෙතන කෙනෙක් ඉන්නවා කියලා, පුජ්‍යලයක් ඉන්නවා කියලා. අපි ජාතික හැඳුනුම්පත අරගෙන, ගමන් බලපත්‍රය අරගෙන, උපැන්න සහතිකය අරගෙන, ඉතින් මේ ඔක්කොගෙම අපි කරන්නේ මේ ඉන්න කෙනෙක්, ඉන්න පුජ්‍යලයක් මතු කිරීම. ඒක තව තව ආවැඩීම. ඒ ඉන්න කෙනා, ඉන්න පුජ්‍යලයා ඒ අනිත් පුජ්‍යලයෙන්ගෙන් වෙන්කර දැන ගැනීම. ඊට පස්සේ මුළු සමාජ ක්‍රමයම, එතකොට මෙන්න මේ පුජ්‍යල භාවය හුවා දැක්වීමක්, පුජ්‍යල භාවය තව තව වර්ධනය කිරීමක්, පුජ්‍යලෙක් ඉන්නවා කියලා කරන පිළිගැනීමක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ සමාජ ක්‍රමය වෙන්න පුළුවන්, දේශපාලන ව්‍යුහය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආර්ථික පරිසරය වෙන්න පුළුවන්, අපිට ඉස්කෝලෙන් හම්බ වෙන අධ්‍යාපනය වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම කරන්නේ මෙන්න මේ පුජ්‍යල භාවය අපි තුල වර්ධනය කිරීමක්. ඉතින් එතකොට අපිට පුංචි කාලේ තිබුණට වඩා දැඩි පුජ්‍යල භාවයක්, අධික වෙච්ච මානක්කාර ගතියක්, අධික වෙච්ච පුජ්‍යලයේ පිළිබඳ හැඟීමක් අපි වැඩිහිටියෙක් වෙන්න වෙන්න අපේ හිත ඇතුලේ පදිංචි වෙනවා. පුංචි දරුවෙකුට වඩා එහෙනම් වැඩිහිටියෙක්ගේ හිතේ මේ මානක්කාර ගතිය වැඩි. ඒ ප්‍රබල මාන්නය වැඩි, ඒ ප්‍රබල මමත්වය වැඩි. පුජ්‍යල භාවය යාතුල බොහොම දැඩිව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ සමාජයේ තුල ජීවත් වෙන්නේ ඒකටම පොහොර දාන ගතියක් තමයි පේන්න තියෙන්නේ. එතකොට අපි නිතතින්ම මේක උපාදාන කරගෙන ඉන්නේ. නිතතින්ම මේ தত্ত্বය අපි ග්‍රහණය කරගෙන, ඒක ආස්වාදනය කරගෙන, ඒකට රිංගගෙන තමයි අපි කටයුතු කරන්නේ. දැන් ඒකේ තියෙන බරපතල தত্ত্বය තමයි ඔය අපි දැන් කලිනුත් කතා කරේ මේ සක්කාය දිට්ඨිය. එක්කෝ අපි මේ හිතාගන්නේ මේ කය තුල මම ඉන්නවා කියලා. එහෙමත් නැත්නම් මම තුල කය තියෙනවා කියලා. එමත් නැත්නම් මට මේ කය අයිති කියලා. එමත් නැත්නම් මේ කය කියන්නේම මමයි කියලා. මොන වගේ අවස්ථා හතරකින් බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධය ආත්මයක් වශයෙන් ගැනීම, පුද්ගලයෙක් වශයෙන් ගැනීම, කෙනෙක් වශයෙන් ගැනීම විස්තර කරලා දීලා තියෙනවා. ඒ වගේමයි වේදනාව. මේ සැප වේදනාව මම කරගන්න පුළුවන්. සැප වේදනාව මගේ කරගන්න පුළුවන්. සැප වේදනාව මගේ ආත්මය කරගන්න පුළුවන්. එමෙ නැත්තම් සැප වේදනාව තුල මම ඉන්නවා කියලා හිතා ගන්න පුළුවන්. මම කියන ආත්මය තුල සැප වේදනාව තියෙනවා කියලා එහෙම හිතා ගන්න පුළුවන්. මේ විවිධ අන්දමින් අපිට මේ සැප වේදනාව අල්ලගෙන, නැත්තම් දුක් වේදනාව අල්ලගෙන, උපේක්ෂා වේදනාව අල්ලගෙන ඒ තුලින් පුජ්‍යල භාවයක්, මමත්වයක් ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ සංඥාවනුත් ඒ වගේමයි. හිතේ ඇති වෙනවා විවිධාකාර සංඥා, පේන දේවල්, ඇහෙන දේවල්, මේ විවිධාකාර සංඥා නිමිති හිතේ ඇති වෙනවා. ඒව ඔක්කොම මම දැකපු දේවල්, මගේ දේවල්, මගේ රූපය, මගේ හැඩය, මගේ වර්ණය, මගේ ස්වરૂපය කියලා. ඉතින් අපිට මේ හැම අත්දැකීමක්ම මම මගේ කියලා වර්ග කරන්න පුළුවන්. ඒකට ලේබල් එකක් කලවන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම මගේ කරගන්න ඇත්ත වශයෙන්ම ඔන්න ඔය අත්වාද උපාදානය සංඥාව පාදක කරගෙන, නැත්තම් සංඥා ස්කන්ධය පාදක කරගෙන කෙනෙක්ගේ හිතේ වර්ධනය වෙනවා. නැත්නම් අපේ අදහස්, මේක මගේ අදහස, මේක මගේ දැක්ම, මේක තමයි මගේ ප්‍රතිපදාව, මේක තමයි අපේ සැලසුම, මේක තමයි මගේ කෙරුවාව, මේක තමයි මම කයින් කරපු ක්‍රියාව, මේක තමයි මම වචනෙන් කියපු දේ, මේක තමයි මගේ රචනාව, මේක තමයි මගේ නිබන්ධනය, මේක තමයි මගේ ආකෘතිය, මේක තමයි මම ඇඳපු චිත්‍රය. මේ ආදී වශයෙන් අපි කය පාවිච්චි කළා, වචන පාවිච්චි කළා, හිත පාවිච්චි කළා, චේතනාපූර්වකව කරන, කියන, හිතන, පතන මේ සියල්ලම කෙනෙකුට මම කියා ගන්න පුළුවන්, මගේ කියා ගන්න පුළුවන්, මගේ ආත්මය කියා ගන්න පුළුවන්. ତොර මෙන්න මේ අන්දමින් සංස්කාර ස්කන්ධයත් මම වශයෙන් සැලකීම, කෙනෙක් වශයෙන් සැලකීම, පුජ්‍යලයක් වශයෙන් සැලකීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒ හරහා සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඒ වගේමයි අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් මේ ඉඳුරන් වශයෙන් අපි මේ බාහිර තියෙන ලෝකයක් එක්ක ගනුදෙනු කරද්දී දකින්න කෙනෙක්, අහන කෙනෙක්, ඊළඟට නාසයෙන් ගඳ සුවඳ තේරුම් ගන්නා කෙනෙක්, ඊළඟට දිවෙන් රස බලන කෙනෙක්, කයින් ස්පර්ශයන් ලබන කෙනෙක්, ඒ වගේමයි සිතවිලි හිතන කෙනෙක් පිළිබඳ හැඟීමක් තමයි හිතේ ඇති වෙන්නේ. ඒ කියන්නේ දකින්න කෙනෙක් ඉන්නවා, හිතන කෙනෙක් ඉන්නවා, නැත්නම් ඇහෙන කෙනෙක් ඉන්නවා, ගඳ සුවඳ දැනෙන කෙනෙක් ඉන්නවා, දිවට රස දැනෙන කෙනෙක් ඉන්නවා, කයට ස්පර්ශයන් ලබන කෙනෙක් ඉන්නවා, හිතන කෙනෙක් ඉන්නවා කියලා තමයි අපි හිතාගන්නේ. එතකොට මේ විඤ්ඤාණ ස්කන්ධය පාදක කරගෙන අපි තුල දැඩි සක්කාය දිට්ඨියක් ගොඩනගෙනවා. සමහර විට කෙනෙකුට පහසුවෙන් සමහර තේරුම් ගන්න පුළුවන් තර්කානුකූලව වුණත් මේ කය තුල කෙනෙක් නැහැ කියලා. අපි තුමු මේ කොටස් ටික වෙන් කළා. ධාතු මනසිකාරයක් වඩනකොට, නැත්නම් අසුව භාවනාවක් කරනකොට, එහෙමත් නැත්නම් යම්සි වෛද්‍යවරයෙක් හොඳට මේ කොටස් වෙන් කළා, විච්ඡේදනය කළා, මේ කය දිහා බලනකොට එයාට තේරෙන්න පුළුවන් මේ කයේ එකම කොටසකවත් කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් කියලා දෙයක් නැහැ කියලා එයාට තේරෙන්න පුළුවන්. සමහර වේදනාව තුලත් එහෙම කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ කියලා තේරෙන්න පුළුවන්. ටිකක් තව ගැඹුරට යනකොට සමහර සංඥා තුලත් කෙනෙක් නැති බව, සංස්කාර තුලත් කෙනෙක් නැති බව තේරෙන්න පුළුවන්. නමුත් මේ විඥාණය තුල කෙනෙක් නැති බව තේරුම් ගන්නවා කෙනෙක් පහසු නැහැ. ඒ නිසා සෑහෙන පිරිසක් බුද්ධ කාලයේදීත්, වර්තමානයේදීත්, සමහර විට ඉතින් අනාගතයේදීත් මෙන්න මේ විඥාන ක්‍රියාවලිය තුල කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා පේන කෙනෙක්, නැත්නම් බලන කෙනෙක්, ඇහෙන කෙනෙක්, නාසයෙන් ගඳ සුවඳ තේරුම් ගන්නා කෙනෙක්, දිවට රස දැනෙන කෙනෙක්, කයට ස්පර්ශයන් ලබන කෙනෙක්, හිතවිලි හිතන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මෙන්න මේ විඥාන ස්කන්ධය තුල අපි ලොකු සක්කාය දිට්ඨියක් ඇති කර ගන්නවා. මේ අන්දමින් මේ විසියාකාර සක්කාය දිට්ඨියක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. මේ සියල්ලම එකතකින් මේ අත්වාද උපාදයේ කොටසට ගන්න පුළුවන්. එතකොට තවත් ප්‍රශ්නයක් එනවා, මේ අත්වාද උපාදානය එහෙමනම් සම්පූර්ණයෙන් බැහැර වෙනවද සෝවාන් වුණාම? මොකද මේ පිංතුන් දන්නවා සෝවාන් තත්ත්වයකට කෙනෙක් පත් වෙනකොට, සෝතාපන්න තත්ත්වයකට පත් වෙනකොට ඒක ප්‍රධාන කාරණයක් තමයි යාගේ හිතේ තියෙන සක්කාය දිට්ඨි ඉවත් වීම. ඒ කියන්නේ මේ කය කෙනෙක් පුජ්ජලෙක් මමෙක් වශයෙන් සැලකීම එනම් දුර වෙන්න ඕනේ. ඊළඟට වේදනාවන් කෙනෙක් පුජ්ජලෙක් මමෙක් වශයෙන් සැලකීම ඉවත් වෙන්න ඕනේ. ඒ වගේම හිතට එන සංඥාවන් කෙනෙක් පුජ්ජලෙක් මමෙක් වශයෙන් සැලකීම ඉවත් වෙන්න ඕනේ. ඊළඟට මේ හිතා ගැනීම සංස්කරණයන් මේ සියල්ල කෙනෙක් පුජ්ජලෙක් මමෙක් වශයෙන් සැලකීම ඉවත් වෙන්න ඕනේ. ඊට පස්සේ අර කියපු අස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කරද්දී ඒ තුලින් යම්ස කෙනෙක් පුජ්ජලෙක් මමෙක් තනා ගැනීම ඒකත් අහෝසි වෙලා ඡය වෙලා යනවා. එතකොට එහෙනම් මේ සක්කාය දිට්ඨි ඉවත් වීමත් සමග සියලු අත්වාද උපාදානයන් බැහැර වෙනවද කියන ප්‍රශ්නේ කෙනෙකුට නගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඊටාම වටනා සූත්‍රයක් අපිට මුණ ගැහෙනවා සලායතන සංයුත්තේදී, කන්ද සංයුත්තේදී. එතන කේමක කියන ස්වාමීන් වහන්සේ නමක් මේ කාරණාව ඉතාම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඉතින් උන්වහන්සේ ටිකක් රෝගාතුරවයි ඉන්නේ. ඉතින් මේ රෝගාතුරව ඉන්න කේමක ස්වාමීන් වහන්සේගේ தত্ত্বය විමසලා බලන්න තවත් ഘോഷිතාරාමයේ කියන ඒ ආරාමයේ වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා, වැඩිහිටි ස්වාමීන් වහන්සේලා පණිවිඩකාරයෙක් වේවනවා. දාසක කියන ස්වාමීන් වහන්සේව වේවනවා. ඉතින් ඒ උන්වහන්සේයි ලහනවා. ඉතින් කොහොමද ඔබ වහන්සේට සැපතනීප දැන් ලෙඩේ සනීප වෙන බවක් පේන්න තියෙනවද, ලෙඩේ සුව වෙනවද, නැත්නම් වැඩි වෙනවද, අසාධ්‍ය වෙනවද කියලා අහනවා, විමසනවා. එතකොට කේමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මේ ඇවැත්නි මගේ රෝගය ටිකක් උත්සන්න වෙනවා, එන්න වැඩි වෙනවා, සුවයක් පේන්න නැහැ කියලා ඉතින් උත්තර දෙනවා. ඊට පස්සේ දාසක ස්වාමීන් වහන්සේ ඉතින් ওই පණිවිඩය අරගෙන ඒ ഘോഷිතාරාමයේ ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා සලකනවා. ඊසේ නැවතත් ඒ ස්වාමීන් වහන්සේලා විමසනවා මේ ස්වාමීන් වහන්සේගේ தત્ත්වය, ඒ කියන්නේ ආධ්‍යාත්මික தત્ත්වය කොහොමද විමසන්නේ? ඔබ වහන්සේ අහලා තියෙනවද මේ භාග්‍යතුන් වහන්සේ උපාදානස්කන්ධ පහක් තියෙන බව දේශනා කළා තියෙනවා. මේකෙන් කොහොමද ඔබ වහන්සේ මම කියලා සලකන්නේ? මේ විදිහේ ප්‍රශ්නයක් නගලා ආයෙත් ඔන්න දාසක ස්වාමීන් වහන්සේ වේවනවා. ඊට පස්සේ දාසක ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ නැගුවාම මේ කේමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඔව්, භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා උපාදානස්කන්ධ පහක් ගැන. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා උපාදානස්කන්ධ පහක් ගැන දේශනා කළා තියෙනවා. මම මේ එකම උපාදානස්කන්ධයක්වත් මම කියලා සලකන්නේ නැහැ. මගේ කියලා සලකන්නේ නැහැ. මගේ ආත්මය කියලා සලකන්නේ නැහැ කියලා උත්තරයක් දෙනවා. තොර මේ පිළිතුර අරගෙන නැවතත් අර දාසක ස්වාමීන් වහන්සේ ഘോഷිතාරාමයේ ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේට සමීපයට අඩම් කරනවා. ඉතින් මේ උත්තරය දුන්නාට පස්සේ ඉතින් ඒ ස්වාමීන් වහන්සලා තීරණය කරනවා, එහෙමනම් මේ කේමක ස්වාමීන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ඊටස් මෙන්න මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කරපු නිගමනය අරගෙන ඔන්න නැවතත් අර දාසක ස්වාමීන් වහන්සේ කේමක ස්වාමීන් වහන්සේ වැඩ සිටින කදරිකාරාමයට වැඩම කරනවා. ඇවිල්ලා ඒ උත්තරය දෙනවා. එතකොට ඔන්න කේමක ස්වාමීන් වහන්සේ කියනවා, මම මේ එකක්වත් මගේ කියලා සැලකුවේ නැති වුණාට, මම කියලා සැලකුවේ නැති වුණාට මොකද මම රහත් වෙලා නැහැ කියලා උත්තරේ දෙනවා. දැන් ඉතින් ඔන්න ඒ උත්තරේ අරගෙන ආයෙත් මේ දාසක ස්වාමීන් වහන්සේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ගාවට යනවා. ආයෙත් ඔන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න තවත් ටිකක් විස්තර කරලා අහනවා. ඔබ වහන්සේ රූපය මම කියලා සලකන්නේ නැත්නම් රූපයෙන් පරිබාහිර දෙයක් මම කියලා සලකනවාද? වේදනාව මම කියලා සලකන්නේ නැත්නම් වේදනාවෙන් පරිබාහිර දෙයක් මම කියලා සලකනවාද? සංඥාවන් මම කියලා සලකන්නේ නැත්නම් සංඥාවන්ගෙන් පරිබාහිර දෙයක් මම කියලා සලකනවාද? සංස්කාර මම කියලා සලකන්නේ නැත්නම් සංස්කාර වලින් පරිබාහිර දෙයක් මම කියලා සලකනවාද? විඥාන මම කියලා සලකන්නේ නැත්නම් විඥාන වලින් පරිබාහිර දෙයක් මම කියලා සලකනවාද කියලා ටිකක් විස්තර කරලා ප්‍රශ්නය අහලා ඒ වුණා. දැන් ඉතින් මේ ප්‍රශ්නය අහුවට පස්සේ කේමක ස්වාමීන් වහන්සේ කියනවා, ඉතින් මේ විදිහට මේ ඔබ වහන්සේට එහෙටයි මෙහෙටයි එහෙටයි මෙහෙටයි යමින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපි යමු එතෙන්ට කියලා අමාරුවෙන් සැර යටිකුත් අරගෙන අර ස්වාමීන් වහන්සේගේ දුදඋපකාර ඇතිව වැඩම කරනවා ഘോഷිතාරාමයට. ගිහිල්ලා හොඳ සාකච්ඡාවක් කරනවා. ඉතින් එතෙන්දී හරිම ලස්සනට මේ කේමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා, මේ රූප උපාදානස්කන්ධය මම මගේ කියලා දැන් සලකන්නේ නෑ. වේදනා උපාදානස්කන්ධය මම මගේ කියලා සලකන්නේ නැහැ. සංඥා උපාදානස්කන්ධය මම මගේ කියලා සලකන්නේ නැහැ. සංස්කාර උපාදානස්කන්ධය මම මගේ කියලා සලකන්නේ නැහැ. විඥාන උපාදානස්කන්ධේ මම මගේ කියලා සලකන්නේ නැහැ. හැබැයි තවමත් මා තුල මම කියලා හැඟීමක් තියෙනවා. ඉතින් මේකට හරි ලස්සන උපමාවක් උන්වහන්සේ දෙනවා. උන්වහන්සේ කියනවා දැන් මේ නෙළුම් මලක් තියෙනවා, මානෙල් මලක් තියෙනවා. ඉතින් යම්ස කෙනෙක් කිව්වොත් මේ නෙළුම් මලේ සුවඳ හමන්නේ ඒවැය තියෙන පෙති වලින්. තවත් කෙනෙක් කිව්වොත් මේ නෙළුම් මලේ සුවඳ හමන්නේ ඒකේ තියෙන වර්ණේ. තවත් කෙනෙක් කිව්වොත් මේ නෙළුම් මලේ සුවඳ හමන්නේ මේ මලේ තියෙන රේණු වලින්. එහෙම කියලා කිව්වොත් තේ පිළිතුර නිවැරදිද කියලා මේ භික්ෂුන් වහන්සේ මේ කේමක ස්වාමීන් වහන්සේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලෙන් අහනවා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙන්නේ නැහැ නේ. එහෙම කිව්වොත් නම් වැරදි. මේ සුවඳ හමන්නේ පෙති වලින් කියලා කිව්වොත් වැරදි. මේ සුවඳ හමන්නේ රේණු වලින් කියලා කිව්වොත් වැරදි. මේ සුවඳ හමන්නේ මලේ වර්ණයෙන් කියලා කිව්වොත් වැරදි. එහෙනම් කොහොම පිළිතුරු දුන්නොත්ද හරි? ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නේ මේ සුවඳ හමන්නේ මලෙන් කියලා තමයි කියන්න වෙන්නේ. මලෙන් සුවඳ හමනවා. ඉතින් එතකොට මේ කේමක සාන්නාසේ කියනවා අන්නේ වගේ තමයි ඇවැත්නේ. මම කියන්නේ නැහැ මේ රූපය තුල මම ඉන්නවා කියලා. මම කියන්නේ නැහැ මේ වේදනාව තුල මම ඉන්නවා කියලා. මම කියන්නේ නැහැ මේ සංඥාව තුල මම ඉන්නවා කියලා. මම කියන්නේ නැහැ මේ සංස්කාර තුල මම ඉන්නවා කියලා. මම කියන්නේ නැහැ මේ විඥාන තුල මම ඉන්නවා කියලා. හැබැයි මා තුල තවමත් මම කියලා හැඟීමක් තියෙනවා. මෙන්න මේ හැඟීම එන්නේ මෙන්න මේ අස්මි මානයක් නිසා. අස්මි කියන ස්වභාවය පිළිබඳ ආසාවක් නිසා. අස්මි කියන ස්වභාවය පිළිබඳව අනුසයක් නිසා. ඒ කියන්නේ අපි දීර්ඝ කාලයක් තිස්සේ මම කියලා හිතා ගැනීමක් තියෙනවා, මම කියලා කියාපෑමක් තියෙනවා, මම කියලා අනුගමනය කිරීමක්, ඒ තුළ ජීවත් වීමක්, පළපදියම් වීමක් හිත තුළ ක්‍රියාත්මක වෙනවා. මම හොඳට භාවනාවක් කළා, කායानुපස්සනාවක් වඩලා, වේදනානුපස්සනාවක් වඩලා, චිත්තානුපස්සනාවක් වඩලා, ධම්මානුපස්සනාවක් වඩලා ගැඹුරකට භාවනා කරගෙන ගියාම තේරෙනවා හැබැයි රූපස් ඛණ්ඩය තුල මමෙක් නැහැ කියලා. සංඥාස් ඛණ්ඩය තුල කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා. වේදනාස් ඛණ්ඩය තුල කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා. සංස්කාරස් ඛණ්ඩය තුල කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා. විඥානස් ඛණ්ඩය තුල කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා. ඒ හරහම සක්කාය දිට්ඨියත් නැති වෙනවා. හැබැයි තාමත් සියුම් අන්දමේ මම කියලා හැඟීමක්, මම කියලා මාන්නයක්, මම කියලා ආසාවක්, ඒ මම කියලා ඉන්න කෙනාට ආසාවක්, මමම කියලාම කියාගෙන ගිහිලා ඒකම තියෙන අනුසය ගතියක් තාමත් මේ තැනැත්තා තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මුලින්ටුපුටා දැමීමක් සිද්ධ වෙන්නේ අරහත්වේදී බව මේ සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වෙනවා. මොකද උන්වහන්සේ කියනවා මේ තවදුරටත් මේ තැනැත්තාම මේ සියුම් අන්දමේ අස්මිමානය දුරු කරන්න තවදුරටත් විපස්සනාවම වැඩි යුතුය. මේ උපාදානස්කන්ධ පහම තව තව සොයා බැලිය යුතුය. ඒ උපාදානස්කන්ධ නැවත නැවත උපාදාන වෙන වාරයක් වාරයක් ගානේ ඒ මම කියන අස්මිමානය, ඒ ආසාව, ඒ අනුසය තේරුම් ගනිමින් කපා හැරිය යුතුය. අන්න ඒ හරහා තමයි මෙන්න මේ සියුම් අස්මිමානයත් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම මෙන්න මේ කියන අත්තවාද උපාදානෙ ඉවත් වෙලා යන්නේ. ඒතර මේ අත්තවාද උපාදානයක් සහිත ගමනේදී අනිවාර්යෙන් ඒ තුලින් යම්සි පීඩනයක් යදෙනවා. ඒ තුලින් යම්සි දුකක් පහළ වෙනවා. ඒ තුලින් යම්සි වෙහෙසක් පහළ වෙනවා. ඒ තුල හිතට බරක් දැනෙනවා. ඒක තමයි මේ බුදුරජාන් වහන්සේ කියන්නේ පසතනෝ තුම්හෙ භික්කවේ තං අත්තවාද උපාදානං යංස අත්තවාද උපාදානං උපාදීයතු නෝපජ්ජයියුං සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. මේ සියුම් හෝ අන්දමක අත්තවාද උපාදානයක් උපාදාන කරද්දී එතුලින් හිතේ දුකක්, එතුලින් හිතේ සෝක කිරීමක්, හඬා වැළපීමක්, දුම්නසක්, හිතේ වෙහෙසක් පහළ නොවන අන්න එබඳු අන්දමේ අත්වාද උපාදානයක් තියෙනවද? එතකොට තමයි භික්ෂුන් වහන්සේලා කියන්නේ ස්වාමීනි එහෙම උපාදානයක් නැහැ. මේ අත්වාද උපාදානයේ ක්‍රියාත්මක වෙන හැම අවස්ථාවක් පාසා දුකක් තියෙනවා. ඒ හරහා වෙහෙසක් තියෙනවා. ඒ හරහා හිතට බරක් තියෙනවා. ඒ හරහා හිතේ තැතිගැන්මක් තියෙනවා. මට මොකක් වෙයිද කියලා අවිනිශ්චිත භාවයක් තියෙනවා. එනං ඒ අත්වාද උපාදානයේ සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච අවස්ථාවකදී තමයි ඒ පූර්ණ සංසිනීමක්, සැහැල්ලුවක්, පූර්ණ ශාන්තියක් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්නේ. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ එතකොට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ අත්වාද උපාදානය එහෙනම් හිතින් බැහැර කළ යුතු ආකාරය. අත්වාද උපාදානය මුල් කරගෙන හිතේ ශෝක කිරීමක්, හඬා වැළපීමක්, තැති ගැනීමක්, වෙහෙසක්, බරවීමක්, ආතතියක් මේ සියල්ල පහළ විය හැකි ආකාරය මෙතනදී කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි එහෙනම් උපාදාන කරන ඕනම අවස්ථාවකදී කෙනෙකුට ටික ටික තේරෙන්න ඉඩ තියෙනවා. දැන් හිත බර වුණා. දැන් ආයෙ ගිහිල්ලා හිත හිර වුණා. ආයෙත් හිත ගිහිල්ලා එක්තරා අන්දමකින් වර්ණ ගැන්නුණා. ආයෙත් හිත ගිහිල්ලා තද වුණා. ආයෙත් හිත ගිහිල්ලා එක්තරා අන්දමකින් තත්වගත වුණා කියලා කෙනෙකුට තේරෙන්න පුළුවන්. ඉතින් ඒක තේරෙන්නත් ඇත්තටම කාලයක් යනවා. මොකද අපි අත්වාද උපාදානයක හිර වෙලාමයි ඉන්නේ. ඒ බඳු බර වෙච්ච මනසකින්මයි අපි වාසය කරන්නේ. ඉතින් ඒකයි රහතන් වහන්සේලා ගැන එහෙම කියන්නේ. බර බහා තබූ තැනැත්තෙක් කියලා. ඕහිත භාරෝ කියලා කියනවා. කියන්නේ මේ බර බහා තබූ කෙනෙක්. මෙතෙක් කාලයක් ඉතින් අපි රහත් වෙන කම්ම යන්නේ මේ බරක් ඔළුව උඩ තියාගෙන. කෙනෙක් පිළිබඳ, මමෙක් පිළිබඳ, පුජ්‍යලයක් පිළිබඳ බරක් ඔළුව උඩ තියාගෙන තමයි අපි කොහේ ගියත් යන්නේ. ඒක මේ එක රටකින් අනිත් රටට ගියා කියලා ඒක ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ මම හදාගන්න, පුජ්‍යලයා තනාගන්න, අපි විවිධාකාර නිර්ණායක, විවිධාකාර සූචක, විවිධාකාර බාහිර දේවල්, අභ්‍යන්තර දේවල් පාවිච්චි කරන ඔය සියලු උපදීන් අරගෙන තමයි අපි කොහේ ගියත් යන්නේ. එහෙනම් මේ දහම තුල මේ උපදී අතහැර දැමීමක්, උපදී හිතේ ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගැනීමක්, ඒ උපාදානස්කන්ධයන් උපාදාන කරන හැටි තේරුම් ගැනීමක්, ඒ උපාදාන වෙන මොහොතේදී මේක තේරුම් අරගෙන හිතින් ටික ටික ඉවත් කර දැමීමක්, ඒ බඳු ප්‍රතිපදාවක සෑහෙන කාලයක් තිස්සේ යෙදීමක් එනම් අවශ්‍ය වෙනවා. ඉතින් අපිට කියන්න බෑ මේ බණ අහපු පමණින් මේ සියල්ල සාර්ථක වෙනවා කියලා. අපි පොඩ්ඩක් විපස්සනා වඩපු පමණින්, සතිපට්ඨානයක් වඩපු පමණින් මේ සියල්ල සාර්ථක වෙනවා කියලා කියන්න බෑ. අපිට කාලයක් මේ දේවල් කරන්න සිද්ධ වෙයි. මේක අපි එකිනෙකා සතු හැකියාව මත තීරණය වේවි. එක් කෙනෙකුට ටික කාලයක් ඒක කරනකොට සෑහෙන දුරට හිතේ සංසිඳීමක්, සැහැල්ලුවක්, බර ඉවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට එහෙම නෙමෙයි. කාලයක් තිස්සේ කළා තමයි යාට අවබෝධ වෙන්නේ. ඒක ඒ කාලෙදිත්, බුදුරජාණන් වහන්සේ කාලෙදිත් එහෙමම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට බණපද දෙක අහනකොට සක්කාය දිට්ඨිය කැඩුනා. හැබැයි තවත් සති දෙකක් ගියාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම අරහත්ත්වයට පත් වුණේ. ඒ කියන්නේ අත්වාද උපාදානයේ මුලින් උපුටා දවන්න පුළුවන් වුණේ තවත් සති දෙකක් ගියාට පස්සේ. මුගලන් මහරහතන් වහන්සේට මුල් අවස්ථාවේදී ගාථාපද හතරක් අහනකොට සක්කාය දිට්ඨිය කැඩුනා. සතියෙන් පුළුවන් වුණා සම්පූර්ණයෙන්ම සියලු කෙලෙසුන් නසා රහත් වෙන්න. ඊළඟට අපි කියමු රාහුල සාමීන් වහන්සේට අවුරුදු 7 දී පැවිදි වුණේ, අවුරුදු 20 ගණන් ගියා අරහත්ත්වයට පත් වෙන්න. ඊළඟට චක්කුපාල මහරහතන් කවුද මේ රට්ටපාල මහරහතන් වහන්සේට මට මතක තරමේ අවුරුදු 12ක් හෝ 15ක් විතර ගිහිලා තියෙනවා අරහත්ත්වයට පත් වෙන්න. හැබැයි අපි කියමු බාහිය ස්වාමීන් වහන්සේට, උන්වහන්සේ බණ කියද්දි, බණ අහගෙන ඉඳද්දිම රහත් වුණා. තවත් අපි කියමු විසාක උපාසකතුමාට, සෑහෙන්න ඉතින් බණ අහලා අනාගාමී තත්ත්වයට පත් වුණා. හැබැයි තාමත් ඉතින් අත්වාද උපාදානයේ අනාගාමී මට්ටමේදී පවා ඉතිරි. එතුමාගේ බිරිඳ ධම්මදින්නා රහත් තෙරණිය අරහත්ත්වයට පත් වුණා. සියල්ල ඉවත් කරා. මේ අන්දමින් මේ අපේ අවබෝධය එකිනෙකා මත වෙනස් වෙනවා. ඒකට අපි එකිනෙකා ගන්නා කාලය වෙනස් වෙනවා. එක අතකින් ඒක ඉතින් අපේ පාරමී ශක්තිය කියන්න පුළුවන්, අපේ අවබෝධයේ ප්‍රමාණය කියන්න පුළුවන්, අපි යෙදිච්ච ප්‍රමාණය කියන්න පුළුවන්, අපේ කැපවීමේ ප්‍රමාණය කියන්න පුළුවන්. නිසා අපිට කියන්න බෑ සියලු දෙනාම බණ ඇසීමෙන් පමණක් සියල්ල සම්පූර්ණ වෙනවා කියලා කියන්න බෑ. ඇතම් කෙනෙක් එහෙම නොවෙනවා කියලා කියන්නත් බෑ. ඒවා එකිනෙකා සතු හැකියාවන්. ඒක පුජ්‍යල, ඒ කියන්නේ අපි දිනු කරගෙන ආපු කුසලතාවයේ ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ. දැන් එක්කෙනෙක් බණ අහලා රහත් වුණා කියලා කිව්වහම, ඉතින් එහෙම ඒක අහලා ඉතින් අපි කියනවා නම් මමත් බණ අහලා රහත් වුණා කියලා. ඉතින් බලන්න ඕනේ අත්ත වශයෙන්ම රහත් වෙලා නම් හොඳයි. එහෙම වෙලා නැද්ද කෙනෙක් තමන් බොහොම නිහතමානීව බිමට බැහැලා නැවත නැවත බලන්න ඕනේ. එක්කෙනෙක් වුණ පළියට මමත් එහෙම වෙයි කියලා එහෙම ඉතින් අපිට අවිව අදි탁සේරු කරන්න අමාරුයි. ඒ නිසා අද අපි උත්සාහත් උනේ මේ අලගත් දූගම සූත්‍රයේ මුල් කරගෙන තව ටිකක් ගැඹුරකට මේ ධර්ම දේශනාව අරගෙන යන්න. ඉතින් අද මේ සඳහා අපි පාදක කරගත්ත මේ කරුණු බොහෝ සෙයින්ම ටිකක් ගැඹුරකට යන මට්ටමක් පේන්න තියෙනවා. අපි මේ දේවල් ටික ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපිට එක පාටම සියල්ල තේරෙන එකක් නැහැ. මේවත් නැවත නැවත විමසා බලමින් විපස්සනාවට ලක් කරමින් හිතේ සැහැල්ලුව පවත්වා ගනිමින් කොහොමද මේ හිතේ සැහැල්ලුව අපිට අහිමි වෙන්නේ? කෙනෙක් විපස්සනාවක් වඩලා උපාදාන රහිත තත්ත්වයක් తాවකාලිකව හෝ අත්දැකලා ඒ උපාදාන රහිත තත්ත්වය හිත තුළ ටික ටික ප්‍රගුණ කරන්න. එතකොට තමයි තේරෙන්නේ මේ උපාදාන රහිත සිතක තියෙන සැහැල්ලුව. එතෙක් අපිට තේරෙන්නේවත් නැහැ මේ උපාදාන රහිත හිතක තියෙන සැහැල්ලුවවත් අපිට තේරෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම අයිති කරගෙන මේ ඔක්කොම ග්‍රහණය කරගෙන මේ ඔක්කොම උපාදාන කරගෙන සිටීමමයි සතුට කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් අපි ප්‍රතිපදාවක් අනුගමනය කළා, පුහුණුවක් වෙලා, සතිපට්ඨානයක් වඩලා, తాවකාලිකව හෝ මේ අපේ හිත නිස්රේ වලින් ඉවත් කරගත්තා නම්, උපාදාන වලින් ඉවත් කරගත්තා නම්, අන්න ඒ හිතට තමයි තේරෙන්නේ පුදුමාකාර සහනයක්, පුදුමාකාර සැහැල්ලුවක්, පුදුමාකාර පැහැදිලි බවක්, හොඳට ඉඩකඩ තියෙන බවක්. ඒ කලින් හිටියේ මඩ ගොහරුවක දැන් නම් පොඩ්ඩක් මඩෙන් එළියට ඇවිල්ලා ඔළුව උස්සලා බැලුවා කියලා තේරෙන්නේ අන්නේ ඒ බඳු ඒ ප්‍රතිපදාවක් හරහා ගිය කෙනෙකුට තමයි. ඒ தත්ත්වය තව තව ප්‍රගුණ කරන්න. ඒ උපාදාන රහිත தත්ත්වය තුළ තව තව ජීවත් වෙන තමයි තේරෙන්නේ අර උපාදාන සහිත හිතක තියෙන දුක. උපාදාන කරන අවස්ථාවේදී හිතේ තියෙන බර. උපාදාන කරන අවස්ථාවේදී හිතේ තියෙන වෙහෙස. එතකොට අන්න ටික ටික හිත විසින්ම ඒ උපාදාන අඩු කරගනිමින්, උපාදාන ඉවත් කරගනිමින්, උපාදාන නොකර සිටීමින් තව තව එහෙමනම් මේ හිත ටික ටික සියුම් වෙවි, සැහැල්ලු වෙවි, බර ඉවත් වෙවි යන ගමනක් පේන්න තියෙනවා. අන්න ඒ බඳු වූ ගමනකට මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි සද්ධාන්ත පින්වත්නි, එහෙනම් අද ධර්ම දේශනාව පාදක කරගෙන හෝ තමන් කරන භාවනාවන් පාදක කරගෙන යම්සි කෙනෙකුට ප්‍රශ්නයක් නැගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
පන්දුජි මහතාගේ පැණි ඉදිරි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව් තෙරුවන් සරණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ, දැන් සම්පූර්ණ වශයෙන්ම සමස්තයක් වශයෙන් ගත්තොතින් එතකොට බොහෝ අයට දැන් මේ කරගෙන යන දේවල් අනුව තමන් ධර්මය ශ්‍රවණය කරනවා. නමුත් ශ්‍රවණය කරාට දැන් මේ මාර්ගය හරියට තමා තුළින්ම දැක ගන්න බැරි වෙන්නේ ගොඩක් වෙලාවට තමන් අහන ධර්මය තමන් උපාදාන කරගෙන ඒ තුළින් යම් කිසි දෘෂ්ටි හදාගෙන ඉන්න නිසා කියලා මට වැටහෙනවා. මොකද සමහරක් අයත් එක කතා කරනකොට නමුත් ඒගොල්ලන් අහන ධර්මයම ඒගොල්ලන් තව තවත් විතර්කයට ලක් කර නමුත් අර උපාදාන වලින් තොර මනසක් ඇතිව තමා තුළින්ම ඒක දකින්න නැතුව යාම නිසා එතකොට තමන් අනිත් එක තමයි තමන් මේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් එක්ක සාකච්ඡා නොකිරන තාක් කල් ඒ උපාදාන වලින් ඒයට ගැලවෙන්නත් බැරි ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මේ අවබෝධ කරගන්න බැරි වෙන්න ඒක නිමේද ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන් හේතුව
වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් ඔතන කෙනෙක් අය පෙන්නවන්නේ මේ සත්පුරුෂ සංසේවනයක් කියන එකේ වටිනකමත් බුදුරයන් වහන්සේ මතන අර සෝතාපට්ටි අංග 4ක් දුහයිද කියන තැනත් සත්පුරුෂ සංසේවනයේ යෝනසෝ මනසිකාර්ය ධම්මානු ධර්ම ප්‍රතිපද්‍ය ඒ වගේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඉතින් මේ ඔක්කොම ටික ඉතින් සකස් වෙලා එන්න ඕනේ. එතකොට තමයි ඉතින් වැඩේ යන්තම් හරියන්නේ. ඒ නිසා අපිට එක පාටම කියන්න බෑ මේ එක පාටම එක මොහොතෙම නැත්නම් එක අවස්ථාවෙදිම පළවෙනි අවස්ථාවේදිම සියල්ල සම්පූර්ණ වෙනවා ඔක්කොම ටික හරියට එක ඉරේ හිටිනවා කියලා. ඉතින් යම්සි උත්සාහයක් දරමින් යා යුතු ගමනේදී ඔන්න පොඩ පොඩ පැහැදිලි වෙවි. හොඳට එක්කාසු වෙවි. ඒ අතර හොඳ ගැළපීමක් ඇති වෙවි. එනවා කියලා කියන්න පුළුවන්.
එතකොට තමයි උපාදාන රහිත සිතක් යම් වෙලාවක හෝ අත්දැක්කොත් ඇරෙන්න දැන් මොකද ඒ අය දරාගෙන ඉන්න දෘෂ්ටි වලින් ඒ අයට කැදෙන්න ගැලවෙන්න බැහැමනේ
කොහොමද? ඒක කියන්නේ එහෙම කියන්න පුළුවන්. ඔව්. මොකද උපාදාන රහිත හිත තමයි ඇත්තටම දෘෂ්ටි කපා හරින්නත් සෑහෙන්න මේ වැඩ කොටසක් කරන්නේ.
එතකොට මොකද ඒකට අනුගත වෙලාම තමයි එතකොට පොහුනුව සිදු කළ යුත්තේ කියන එක තමයි මට වැටහෙන්නේ. ඒකටම තමයි ඇත්තටම සතර සතිපට්ඨානය බුදුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ කියන එක තමයි මට වැටහෙන්නේ. මොකද ඒ තුලින් ඇත්තටම හරියටම සතර සතිපට්ඨානය තුල සිත මෙහෙවුවොත් පිටලා කටයුතු කළොත් ඒ තුලදී ඇත්තටම උපාදාන වලින් තොර සිතක් යම් මොහොතක දකින්න පුළුවන්.
හරි.
එතකොට ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා.
හරි.
එසේ නැත්නම් මේ තරංගින්ද දෘෂ්ටි කපන්න බෑ කියන
එක තමයි. මමත් ඒක පිළිගන්නවා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ දේශනා කරන්නෙම සත්තානං විසුද්ධියා කියලානේ නේද? කියන්නේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස. ඒ වගේමයි ශෝක පරිද්දවානං සමතික්කම. මේ විවිධ හේතුන් මත හිත්වල පහළ වෙනවා ශෝක කිරීම, හඬා වැළපීම්, දුම්නස් ස්වභාවයන් හිත්වල පහළ වෙනවා. ඒක හේතුවක් නිසා නෙවෙයි විවිධාකාර හේතුන් නිසා. ඒතර මේ විවිධාකාර හේතුන් නිසා පහළ වෙන මේ සියලු දුක් දුම්නස් ඉතින් ඉවත් කරන්න හැකියාවක් එහෙනම් බුදුහාඳුර ප්‍රකාශ කරනවා මේ සතිපට්ඨානය තුළ තියෙනවා කියලා. ඒක නොබියව කරන ප්‍රකාශයක් කරන અભීත ප්‍රකාශයක්. මේ හතරම වඩන්න වඩන්න මේ සතර සතිපට්ඨානය තුළ කෙනෙක් හැසිරෙන්න හැසිරෙන්න එතකොට ඒ තියෙන සියලු දෘෂ්ටිගත වීම, ඒ තියෙන රොඩු, ඒ තියෙන දූවිලි ඔක්කොම ඉතින් ඉවත් වී යamak හිතා ගන්න පුළුවන්.
එහෙම ස්වාමීනි. තවත් එතකොට පැහැදිලි කර ගැනීමක් ස්වාමීනි මේ පසුගිය සතියේ දවසක එතකොට මම අද්දක පොඩ්ඩක් එතකොට මේ බාත්รูම් එකේ පණුවෙක් මැරිච්ච පණුවෙක් එතකොට කළු කෝවීන් එකතු වෙලා ඒක අනුභව කරමින් හෝ ඒ වටේ ඉන්නවා. එතකොට ඒක දැක්කහම එතකොට ඒක අයින් කරන්න ඕන, පිරිසිදු කරන්න ඕන කියන අදහසක් ආවා. නමුත් ඒ ආවට දැන් මේ ඒකම ආවා මේක මේ සත්තු දැන් අනුභව කරනවා ඇති. දැන් මම ඒක අයින් කරන්න ගියොත් ඒක කරන එක සුදුසු නෑ කියන අදහසත් ඇවිල්ලා මම ඒක එහෙමම තියෙන්න දුන්නා. එතකොට අපි ඒ වගේ අවස්ථාවක කුමක් කළ යුතුද කියන එක. මොකද මම ඇත්තටම ඒකට මොකුත් කළේ නෑ. මම එහෙම හිටියා දෙවෙනි දවසේ යනකොට ඒ සතාව ඒ සත්තුම කාලා සම්පූර්ණ අයින් වෙලා. ඉතින් මම ඒ වෙලේ ඒක අයින් කරන්න ගියේ නැහැ. ඒක අපිට අවශ්‍ය නම් මම මාත සතුන්ට හිංසා කිරීමේ චේතනාවක් නැහැ කියන අදහසින් ඒක ඉවලම පිරිසිදු කරන්න තිබුණා. නමුත් ඒකම මේක සත්තු දැන් ආහාරයට ගන්නව නම් ඒකට බාධා කළ යුතු නැහැ කියන අදහසක් ආවා. නමුත් ඒක එහෙම තිබුණයි කියලා මේ සත්තුන්ට හිංසාවක් නොවන විදිහට බාත්රූම් එක පරිහරණය කළා. ඒ විදිහට තමයි මම ඒකට අටයුතු කළේ. එතකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට අපි අර මුල්ම චේතනාව මේක අපි ඉන්න තැන මේක පිරිසිදුව තියා ගන්න ඕන කියන අදහසින් ඒක කරන්න ගියා නම්
මම හිතනවා මේ බන්දුජී මහත්තයා කරපු ක්‍රමය හොඳයි. මොකද අපිට එන ආවේගශීලී ෂණික හැඟීම තමයි ටක් ගාලා මේක පිරිසිදු කරලා දාන්න ඕනේ. ඒක තමයි මේ අපිට එන හැඟීම, ඉක්මනටම පහළ වෙන හැඟීම. නමුත් අපි පොඩ්ඩක් ඊට පස්සේ විමසා බැලීමක් කරනවා. දැන් මේ සතා මෙරලා ඉන්නේ. මේ සතාව දැන් අනුභව කරන අනිත්‍යව සත්තු රාශිය. ඉතින් මේ වෙලාවේදී මම මේක පිරිසිදු කරන්න ගියාම ඒගොල්ලන්ගේ ජීවිතවලට හානි වෙනවා. මට බැලු චුට්ටක් මෙතනදී ඉවසලා ඉඳලා මේ වැඩේ පොඩ්ඩක් වෙන්න ඉඩ හැරලා පස්සේ ඉතින් මට මේක ඉවත් කරගන්න පුළුවන් කියලා අන්න අපි එතන සිහිය සම්පජඤ්ඤය පාවිච්චි කරනවා. ඒක වැරද්දක් නැහැ. මෙතන ඉතින් එකාතකින් අපිට අපි තුල ඒ නුවණ පාදක කරගත්ත සතිමත් බව පාදක කරගත්ත අභේදානියකුත් තියෙනවා. තවත් පැත්තකින් අපි ෂණිකව තීරණ ගන්නවා වෙනුවට පොඩ්ඩක් විමසා බැලීමකුත් පෙන්වුම් කරනවා. ඒ නිසා අපි මෙතනින් අදහස් වෙන්නේ පිරිසුදු නොකර සිටනවා කියලා. අනිවාර්යෙන් පිරිසුදු කරනවා. ඉතින් ඒක ඒ අවස්ථාවේදී හොඳ වෙලාව බලලා පිරිසුදු කිරීමක් කරනවා. හැබැයි කලබල වීමක් නැහැ ඉතින්. පොඩ්ඩක් ඉතින් මේ වෙලාවේ අනිත් පිරිස වැඩක් නෙතින් ඒ වෙලාවේ මම ඒගොල්ලන්ට දැන් කලදර කරන්න හොඳ නැහැ චුට්ටක් කොහොම ගියදෙන් පස්සේ ඉතින් මට පිරිසිදු කරගන්න පුළුවන් කියලා අන්න පොඩ්ඩක් ඒ මුළු චිත්‍රය දිහා බලලා මුළු සංසිද්ධිය දිහා බලලා ගන්න තීරණය තමයි පෙන්නුම් කරන්නේ.
ඒ වගේ ස්වාමීන්
වහන්සේ පැහැදිලි හොඳයි.
ඊළඟ දහම් ගැටළු කරන්න පුළුවන්. පෙරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මට මේ අත්තවාද උපාදානය ගැන ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
දැන් ස්වාමීන් වහන්ස අපි මේ අත්තවාද උපාදානය අපේ බාහිර ආයතන සම්බන්ධයෙන් පැහැදිලි කර ගන්නකොට දැන් යමක් දකින ඇහෙන කෙනෙක් පුද්ගලයෙක් මම මේ විදිහට විතරක්ම හිතන්නේ නැතුව දැන් මේ බාහිර ආයතන පැත්තෙන් ඒ කියන්නේ ශබ්දයක් රූපයක් ඒ විදිහට ඒවට ආත්මීය ස්වභාවයක් දීමත් මේ අයිති කියලා හිතන්න පුළුවන් ස්වාමීනි.
පුළුවන් පුළුවන්. දැන් හිතන්න දැන් අපි කොහොමද ඉතින් බාහිර තියෙන දේවල් මගේ කියලා හිතා ගන්න පුළුවන්නේ. දැන් මේ අපි ගේ දිහා බලලා අපි කියනවා මේ මගේ ගේ. අපේ දරුවෙක් දිහා බලලා ඉතින් අපි කියනවා මේ මගේ පුතා. මේ මගේ දුව. ඊට පස්සේ ඉතින් මේ මගේ ස්වාමියා. මේ මගේ වාහනේ. මේ මගේ බිරිඳ. මේ වගේ මොනවා හරි ඉතින් ඒ කියන්නේ බාහිර තියෙන දේවල් මගේ කරගන්න එක නම් ඉතින් සුලභව තියෙනවා. සමහර විට ඉතින් බාහිර දේ මම කරගන්න එකත් ඒ වගේම වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් හිතින් හිතන්න පුළුවන් සමහර ඒ කියන්නේ හිතා ගැනීම විවිධ අන්දමින් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි අර එක අවස්ථාවකදී අර පෙන්වන්නේ මේ මෙතන ඉන්නේ කුඩා මම. හැබැයි එළියේ ඉන්නවා ලොකු මම. මෙතන ඉන්නේ කුඩා ආත්මයක්. එළියේ තියෙනවා ලොකු ආත්මයක්. මම මරණින් පස්සේ ගිහිල්ලා ඒ ලොකු ආත්මය තමයි එකතු වෙන්නේ. ලොකු ආත්මය තමයි නියමම මම. එළියේ හැබැයි ඒක තියෙන්නේ. මරණයෙන් පස්සේ තමයි ඒකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මෙහෙම හිතා ගැනීම තියෙනවානේ. ඒතර ඒ එළියේ ඉන්න తত্ত্বය ඒ දෙවියෝ ඒ කවුරු හරි මහා බ්‍රහ්මයා කවුරු හෝ වේවා ඒක තමයි යන්න ප්‍රධානියා. ඒක තමයි මගේ නියමම ස්වභාවය. මේ දැන් ඉන්නේ මේකේ පොඩි පෙන්ණුම් කිරීමක් විතරයි. ඒක පොඩි ඒජන්ට් කෙනෙක් තමයි දැන් ඉන්නේ. ඉතින් ඔහොම හිතා ගැනීම තියෙනවා. ඉතින් ඒකත් අර පෙන්ණුයි අර දෘෂ්ටි ස්ථානවල 6 වෙනි ආකාරයේ වශයෙන් පෙන්වන්නේ අන්න ඒ වගේ එකක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. මම අදහස් කරේ ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් විදිහට කියනවා නම් හිතන්නකෝ දැන් අපිට රෝස මල් සුවඳක් එනවා. නහයට දැනෙනවා රෝස මල් සුවඳ.
හරි.
දැන් මේ සුවඳ මේ රෝස මලම කියලා අපි ඒකට රෝස සුවඳමයි කියලා ඒකට ආත්මීය ස්වභාවයක් දෙන එක ඒකේ මට හිතුනේ මේ දැන් අපි දැන් එහෙම හිතුවට ස්වාමීන් වහන්සේ දැන් මේ රෝස මල් සුවඳ දැන් අපි විදර්ශනාවක් වගේ වඩනවා නම් ඒ වෙලාවේ ඒක තේරෙනවානේ මේ රෝස මල් සුවඳ කියලා දෙයක් නැහැ මෙතන සුවඳ ගොඩක් මිස් වෙලා තියෙනවා.
හරි.
මේක සැපසුණු දෙයක් කියලා.
ඔව්.
එතකොට ඒ අර ආත්මීය දැන් රෝස මල් සුවඳම කියලා අපි හිතාගෙන හිතපු දේ බිඳෙනවනේ ස්වාමීන්
වහන්සේ. අනිවාර්යයෙන්. දැන් ඒක තමයි. දැන් ඒකයි මම කියන්නේ දැන් මේවා අපි තුල වැරදි විදිහට මුල් බැසගෙන තියෙන්න පුළුවන්. පස්සේ අපි විපස්සනාක් වඩද්දී තමයි ටික ටික ඒවා ඉවත් වෙලා දුර්වල වෙලා හීන වෙලා යන්නේ. එතකොට තමයි අපි තුල අවබෝධයක් ඇති වෙන්නේ. අපි තුල අවබෝධය ඇති වෙනත් එක තමයි ඒවා ඉවත් වෙලා යන්නේ. මේ මුලදී ඒවා බොහොම දැඩිව අපි තුල ආත්ම දෘෂ්ටියකින් තියෙන්න පුළුවන්. දැන් අපි නිවැරදිව භවනා කරද්දී නම් මේ ටික ඉතින් කඩලා යන්න ඕනේ අනිවාර්යයෙන්ම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි එහෙම යම් කිසි විදිහකින් ඒ දැන් හිතන්නකො රෝස මල් සුවඳමයි කියලා.
ඔව්.
දැන් ඒ සුවඳ කියන අදහස නැති වෙන විදිහට අපි විදර්ශනාවක් වැඩුවොත් ස්වාමීන් වහන්සේ, දැන් මම රෝස මල් සුවඳ කියලා කියන දෙයක්වත් නැහැ. රෝස මල් සුවඳ විඳින කෙනෙකුත් නැති වෙන ස්වභාවයක් නේ දති වෙන්නේ ඒකවල.
අන්න හරි. ඒක තමයි. දැන් 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 උදාහරණයක් වශයෙන් මම නිකම් පොතක් ගැන කියන්නම්. එක පොතක් තියෙනවා I am that කියලා. එතකොට ඒකෙන් නිරූපණය කරන්නේ මේ බාහිර තියෙන දෙයක්. ඒ බාහිර තියෙන දෙය තමයි මම කියලා ගැනීමනේ තව තව ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් පේනවා මිනිස්සු තුල කොයිතරම්නම් මේ බාහිර දෙයක් හෝ වුණත් මම කර ගැනීමක්. අභ්‍යන්තර තියෙන දේවල් මම කර ගැනීම ඉතින් නිතරම සිද්ධ වෙනවා. නමුත් බාහිර හෝ තියෙන දෙයක් මම කර ගැනීමක් සම්බන්ධයෙන් සෑහෙන දෘෂ්ටීන් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම ටික බෙදහැලීමක් තමයි කරන්නේ. يعني ආභ්‍යන්තරික වශයෙන් කෙනෙක් ගැන කතා කරන්නෙත් නෑ, බාහිර වශයෙන් කෙනෙක් ගැන කතා කරන්නෙත් නෑ. මේ සියල්ල හිතා ගැනීම, සියල්ල මඤ්ඤණ. දැන් ඕක හරිය ලස්සනට ඉතින් පැහැදිලි කරනවා මේ කාලකාරාම සූත්‍රයේදී. අපි ඒකත් ඊළඟ දවසේදී වගේ කතා කරමු. ඒ කියන්නේ කොහොමද අර දැකීමකින් පරිබාහිර දකින්න දෙයක් නැහැ කියලා කියනවා. ඒ වගේමයි මේ දැක්කේ නැහැ කියලා ඒ නොදකපු දෙයක් අල්ලගෙන මඤ්ඤණා කරන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි දකින්න විශේෂින් දෙයක් තියෙනවා කියලා එහෙම හිතාගෙන මඤ්ඤණා කරන්න යන්නෙත් නැහැ. ඊළඟට දකින්න කෙනෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කරන්න යන්නෙත් නැහැ. ඔන්න ඔතන තමයි අතිශය සූක්ෂම අන්දමකින් මේ සියලු දෘෂ්ටීන් මැඩ පැවැත්වෙන අන්දමින් බුදුරජාන් වහන්සේ හරි ලස්සනට ඒ පට බේරලා හොඳට හැම පැත්තටම මේ ඒ පහළ වෙන්න පුළුවන් ආත්ම සංඥාව පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට වෙන්න පුළුවන් අපි මේ දෙයක් දිහා බලනකොට ඒ දෙය තුළ මොකක් හරි තියෙනවා කියලා හිතාගෙන, දෙයක් තියෙනවා කියලා හිතාගෙන, එය සම්තිං කියලා හිතාගෙන අපි මඤ්ඤණා කරන්න පුළුවන්. ඊට පස්සේ අනේ මට ඒක බලන්න බැරි වුණා නේ කියලා ඉතින් ඔය ආසෙන්න අඬන් දොඩන්න වැළමෙන්න මඤ්ඤණා කරන්නත් පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් ඒක නම් බලන්න ඕනා කියලා හිතාගෙන, තාම දැකින්න බැරි වුණා මට අනිවාර්යෙන් ඒක බලන්න ඕනා කියලා හිතලා ඔන්න මඤ්ඤණා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් බලන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මඤ්ඤණා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහටම අපිට පුළුවන්. ඒතර නා ඇහෙන් මේ කනෙන් ඇහෙන ශබ්ද ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රස ගැන, කයට දැනෙන ස්පර්ශයන් ගැන, මනසට එන අරමුණු ගැන මේ විදිහට දේශනා කරලා තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං.
හොඳයි හොඳයි හොඳයි.
හොඳයි. ඊළඟ දහම් ගැටලුව සම්බන්ධ ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
මාස කිහිපයක් තිස්සේ මේ භාවන පරයන්කේදී මේ මූණ දෙන ගැටලුවක් සම්බන්ධයෙන් මේ දැනුවත් වෙන්න කැමැති. මේක අතහැර දැම්මත් මේක නිතර නිතර මේ නැවතත් ඇතුලෙන හින්දේ මම මේ ඔබ වහන්සේගෙන් මේ අහන්නේ මේ පරයන්ක භාවනාවේදී මේ ඇතුළ පිටත නැති සංසුන් පැහැපත් අවස්ථාවකදී සමහර අවස්ථාවලදී මාවැනිම කෙනෙක් දකිනවා. ඒකේ අවස්ථා දෙකක් තියෙනවා කියලා හිතෙනවා. එකක් තමයි මාවැනි කෙනෙක්, අනිත් එක තමයි මගේ හැටි ඇති කුඩා ඡායාවක්. මේක අත්හැර දැමුවත් නැවත නැවතත් ඇති වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ?
නැවක ඉවත් වෙලා යාවි. ඒ කියන්නේ දැන් අපිට මේ කය පිළිබඳ තියෙන ඒ පරිමාණය නැත්නම් කයේ ස්වභාවය මෙන්න මේ වගේ, මෙන්න මෙතන තමයි ඔළුව තියෙන්නේ, මෙතන තමයි අත් දෙක තියෙන්නේ, මෙතන තමයි කකුල් දෙක තියෙන්නේ කියලා නිකන් අර ඇස් දෙක පියාගත්තාම මේ පේන ගතිය, කෙනෙක් ඉන්නවා මෙතන මම ඉන්නවා කියලා එහෙම හැඟෙන ගතිය ටික ටික ඉවත් වෙලා යාවි. මේක يعني එක පාට ඉවත් නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි තව තව විශේෂයෙන්ම ඔය උපාදාන නොකරන හිත තව තව දියුණු කරන්න දියුණු කරන්න ඕවා ඉවත් වෙලා යාවි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හරි හරි. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ගේශාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරණයි ස්වාමීන් වහන්ස, මං හිතනවා මං කියන දේ එහෙමයි ඇති කියලා.
ඔව් ඔව්
ස්වාමීන් වහන්ස, මං හිතන්නේ මගේ සිද්දත් එක ප්‍රශ්නයක් යෝෂි මහත්මියත් ඇහුවා. ඒක අත්වාද උපාදානය කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ඉතින්නේ තව ඒකේ වැඩිදුරටත් විස්තර කරනකොට මට හිතෙනවා මේ අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න හැමදේම මේකට අයිති වෙනවා. අපි මේකෙන් සහ ගෙදර දොරෙන් ඇති වෙන දේවල් අපි සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඒගොල්ලන් එක්ක බිල්ඩ් අප් කරගන්න රිලේෂන්ෂිප් වෙයි, ඒව ඔක්කොම නිසා අපිට හිතෙනවා මේකේ අපේ සහ දූ දරුවන් නිසා, එහෙම නැත්නම් ගෙවල් දොරවල් වාහන නිසා අපි මේ හැම දෙයකින්ම මේක අද අල්ලගෙන ඉන්න මේකේ බලාපොරොත්තු තියෙනවායි කියලා හිතෙනවා.
හරි.
එහෙම දේ ඉතින් මේ අපි මේ ගොඩ ගහ ගන්න දේවල් වලින්ම නිසා නේද එහෙම එකක් ඇති වෙන්නේ?
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. දැන් ඒකත් ඇත්තටම ඉස්සරහදී මේ සූත්‍රෙම කතා කරනවා. ඒ කියන්නේ මම ඉන්නවා නම් ඊට පස්සේ මට අයිති දේ තියෙනවා කියලා අපි කතා කරන්න ගන්නවා. මට අයිති දේ තියෙනවා නම් මම ඉන්නවා කියලා හිතා ගන්නවා. ඒතර මේ දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමක් තියෙනවා. මේ දෙක එකිනෙකට එකක් උපකාර කරනවා. ඒතර මම ඉන්නවා නම් මට අයිති දේ තියෙනවා. මට අයිති දේ තියෙනවා නම් මම ඉන්නවා. පටලැවිල්ලක් තමයි තියෙන්නේ.
එතකොට මේක මගේ නෝන කෙනෙක් ඉන්නව එහෙම නැත්නම් මහත්මෙක් ඉන්නව දුගරුව ඉන්නව, ඒක නිසා ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටීස්
තියෙනවා,
රස්සාව තියෙනවා, රස්සාව නිසා මේක වෙලාවට වැඩ කරන්න ඕන. ඉතින් මේක අපි මට හිතෙනවා මේක අපි ඕනකමින්ම පටලව ගත්ත එකක් වෙන්න ඇති කියන මේ ශිෂ්ටාචාරය තුළම.
ඔව්
මං හිතන්නේ ඒක තමයි මට තේරලා තිබ්බේ. ඊට පස්සේ අර යෝෂිවි මහත්මයා තාපු විදියට අපි ඒක තව සියුම් විදියටත් අරගෙන තියෙනවා. මගේ මේක මගේ හැමදේම මගේ වස්තුවේ තියෙන දේවල් කියන්නේ අදින ටී-ෂර්ට් එක මේක මම විතරයි පාවිච්චි කරන්න ඕනේ
කියන එක අනිවාර්යයෙන්.
මට හිතෙන්නේ මේක මේ අද සාකච්ඡාවෙන් මට හිතුනේ මං හිතපු නැති ගොඩාරියක් දේවල්
මම කරගෙන ඉන්නවා.
තමයි මට තේරුනේ.
වටිනවටනවා. ඒක තමයි. දැන් දැන් වෙලා තියෙන්නේ දැන් ඔතෙන්දී අපි ටික ටික දැන් අපි චිත්තානුපසනාවක් වඩද්දී ධම්මානුපසනාවක් වඩද්දී ඔය හිත උපාදාන කරන වාරයක් වාරයක් ගානේ අපිට දැනෙනවනම් ඒකේ බර තේරෙනවනම් ඒකේ වෙහෙස තේරෙනවනම් සතියෙන් පෙන්ලා දෙනවනම් ඔන්න ආයිත් ගිහිල්ලා මෙයා උපාදාන කරා, මෙන්න ආයිත් ගිහිල්ලා මෙයා පටලව ගත්තා, මෙන්න ආයිත් ගිහිල්ලා මඩවලට පැන්නා කියලා සතියෙන් පෙන්ලා දෙනවනම් ඒ වාරයක් වාරයක් ගානේ පොඩ පොඩ යාව වලින් ගොඩ ගන්න තමයි තියෙන්නේ. ආයි හොදලා ගෙඩ ගන්න තමයි තියෙන්නේ. උපාදාන වලින් හිත මුදව ගන්න තමයි තියෙන්නේ. ඒතර උපාදාන වේවි අපිට එකපාර්ටම සියල්ල මේ සුද්ධ කරන්න බෑ. අපේ තියෙන ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් නිසා මේවා උපාදාන වීම නැවත නැවත සිද්ධ වේවි. හැබැයි ඊට පස්සේ තින් අපි සිහියෙන් ඉන්න ඉන්න අපි ගැන අවධානයෙන් ඉන්න ඉන්න සතිය වඩලා තියෙන්න තියෙන්න සම්පජඤ්ඤයක් වඩලා තියෙන්න තියෙන්න අපිට දැනෙවි මේකේ තියෙන වෙහෙස. ඔන්න ආයෙත් ගිහිල්ලා මෙයා මේ මඩවලට පැන්න කියන එක අපිට දැනෙවි හොඳටම. එතකොට තමයි අන්න නැවත හොදලා ගන්න තියෙන්නේ, නැවත සුද්ධ කරන්න තියෙන්නේ. එතකොට මේ උපාදාන වෙන අවස්ථාවේදී උන ගමම්ම අපිට මේක පිරිසුදු කරගන්න පුළුවන් නම් අන්න එහෙම යන ගමන තමයි අවශ්‍ය වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ මට තේරෙන හැටියට මේක සෑම මොහොතකම හොඳම සිහියෙන් සතියෙන් ඉඳලා සතියෙන් අපිට එන සතියෙම ඉන්නකොට අපිට එන හිතට එන අදහස් ගැන අපි විමර්ශනය කරමින්ම ඉන්න ඕනේ කියන එක තමයි මට තේරෙන්නේ.
හරි, අනිවාර්යයෙන්ම. ඔව්, අනිවාර්යයෙන්ම. ඒක තමයි බුදුහාඳුරෝ ඒ කියන්නේ විවිධ අවස්ථාවලදී ඔය කාරණා මතු කරනවා. මේ කියන්නේ සතිමත්ව, මේ සමදා සතිමත්ව මේ උපාදාන වලින් හිත මුදවා ගන්න සම මොහොතේ සතිමත්ව මේ හිතේ උපාදාන වළක්වා ගන්න කියන එක ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත අවධාරණය කරලා තියෙනවා.
ඒකත් මං හිතන්නේ සිටේ බරක් වෙනවා අන්තවාදී. දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ සීලවත් උපාදානය කියන එක, ඒක අපි එක එක අදහස් මට හිතෙච්ච හැටියට ස්වාමීන් වහන්සේ අපි පොඩි කාලේ ඉඳලා බෝධි වන්දනාව එහෙම නැත්නම් භෝගහකට ගිහිල්ලා වතුර දාන එක, ඒ වගේ දේවල් නිකන් අපේ සිතිල තියෙන වැරදි විදියට වුණත් අපිට කියන එකක්. මේක තමයි බුද්ධ ආගම කියන එක, මේකෙන් තමයි අපිට හරියන්නේ කියන එක. එවැනි දේවල්ද මේ එහෙම නැත්නම් වෙන මොකක් හරි ඊට වඩා ගැඹුරු දෙයක් මේක අපි වැරදියට මේ ධර්මය අපිට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේක තමයි කියලා ඉස්සෙල්ලාම ඉස්කෝලේදී
කියලා දෙනවනේ.
උපන්න සාධකෙන් කියලා දීපු දේවල් අපි අල්ලගෙන ඉන්නවා.
ඔව්.
ඒ වගේ ඒව සමහර කච්චේ තාම යනවා. දැන් මගේ වුණත් ඉස්සර තිබ්බ මට තේරුණා ඒක වැරදි කියන එක මේ සාකච්ඡාවලදී එනකොට.
ඔව්, ඇත්තට මෙහෙම කීත හැකිදී අපි හැමෝටම එක පාටම මේ ඒ කියන්නේ මේ මහා ගැඹුරකින් පටන් ගන්න බෑ. අපිට පටන් ගන්නෙ බොහොම සරල තැනකින් තමයි. ඉතින් අපිත් හැමෝම ඉතින් පන්සලට ගිහිල්ලා තියෙනවා. අපි කිව්ව බෝධි පූජාවක් තියලා තියෙනවා. ඊට පස්සේ අපි තුන් බෝධියේ වටේ අපි ගිහිල්ලා තියෙනවා. වතුර පැන්වක් කරලා තියෙනවා. ඉතින් මේවා ප්‍රශ්නයක් නෑ. ඉතින් මල් පූජා කරලා තියෙනවා. ගිලම්පස පූජා කරලා තියෙනවා. කිරියාහාර පූජා කරලා තිනවා. මේ මොනවා වුණත් කමක් නැහැ ඉතින්. නමුත් ටික ටික අපි ඉස්සරහට යෑමක් තමයි පෙන්ණුම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ බැරිද මට මෙතනම නතර නොවි මීට වඩා ගැඹුරක් බුදුහාඳුරෝ කියපු දේ තේරුම් ගැනීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය තේරුම් ගැනීමක්. නැත්නම් මේ මාර්ගයේ තවදුරටත් වඩා ගැනීමක්. ඒ අනුව මගේ ජීවිතය හැඩගස්වා ගැනීමක්. කියලා අන්න ඒ පැත්තට එනවා අපි ටිකක් නැඹුරු වෙන්න ඕනේ. හැමදාම මම අරකම කර කර ඉඳලා හරියන්නේ නැහැ. අර කේශන් මහත්තයා කියන වගේ අතනම නතර වීම කියන එකේ ගැටලුවක් තියෙනවා. එතනම නතර වීම තුල මට මේකෙන් ගන්න තියෙච්ච මේ හරයට මම යන්නේ නැහැ. ඒ වෙනුවට මම හැමදාම අර පිටපොත්ෙම ඉන්නවා. හරයට යන්නේ නැතිව. ඉතින් අපි පටන් ගන්නෙ නම් පිටපොත්ෙන් තමයි. දැන් හිතන්න අපි මොකක් හරි ගෙඩියක් අතට හම්බුනහම එකපාරටම අපිට මදේ කන්න බැහැ. මොකද මදේ ආවරණය වෙලා තියෙනවා පිට කටුවකින්. අපි එන මේ පිට කටුව හරහා ගිහිල්ලා ඒක සුද්ධ කරගෙන සුද්ධරින් ගිහිල්ලා ඊට පස්සේ තමයි ඔන්න සාරය ලැබෙන්නේ. අන්නේ වගේ තමයි ඉතින් මේ දහමෙත් මේ දහමේ බාහිරට පේන්න තියෙන්නේ මෙන්න මේ පොපියුලර් ටික. බාහිරට පේන්න තියෙන්නේ සමහරවිට මේ රිචුවල්ස්. මේ විවිධාකාර ඇදහිලි ක්‍රම, මේ විවිධාකාර අපිටම සමාදන් වීම. හැබැයි ටික ටික ගැඹුරකට අධ්‍යයනය කරන්න තමා තුලත් මේවා තව තව ප්‍රගුණ කරන්න. අන්න එතකොට තමයි මේකේ තියෙන හොඳට සාරයක්, හරයක්, ගැඹුරක් ඒ තැනත්තට තේරෙන්න ගන්න.
ස්වාමීන් වහන්සේ මෙහෙමත් එකක් අහලා තියෙනවද, රහතන් වහන්සේ කෙනෙකුට උනත් ප්‍රාර්ථනාවක් තියෙනවයි කියන එක ගැන එහෙම බුදුරජාණන් වහන්සේ හරි කොහේ හරි
එමනි
ත්‍රිපිටකයේ සඳහන් වීමක්
වෙලා තියෙනවද කියන එක දැනගන්න. නෑ, එහෙම එකක් නෑ. මොකද දැන් හිතන්න යම්සි කෙනෙක් අපි කියනවනේ විමෝක්ෂ මුඛ තුනක් ගැන, අනිමිත්ත විමෝක්ෂ මුඛය, අපනිහිත විමෝක්ෂ මුඛය, ඊළඟට ශුන්්‍යත විමෝක්ෂ මුඛය. ඒ කියන්නේ යම්සි කෙනෙක් තමන්ගේ හිත පූර්ණ වශයෙන් නිදහස් කර ගැනීමක් කරන්න නම් ඔන්න ඔය කියන විමෝක්ෂ මුඛ හරහා යන්න අවශ්‍යයි. එතන කතා කරන ඔය අපන්හිත විමෝක්ෂ මුඛය කියලා කියන්නේ ප්‍රාර්ථනා වලින් තොරවීම කියන එක. ඒ කියන්නේ ආසාවන්ගෙන් තොරවීම. ඉදිරි අනාගත බලාපොරොත්තු වලින් තොරවීම. ඉතින් ඒ කියන්නේ දැන් හිතන්න හිත එන්න ඕනේ මේ අවබෝධයක් ඇති කරගෙන මේ දේවල් හොඳට නිරීක්ෂණය කළා, මේ දේවල් හොඳට විමර්ශනය කළා, ඒ හැම දෙයක් ගැනම හොඳට අවධානය යොමු කළා. එතකොට තමයි අන්න හිත තුළ අවබෝධයක් පහළ වෙන්නේ. අපි කියමු එමත් නැත්තම් යථාභූත ඥාන දර්ශනයක් හිතේ පහළ වෙන්නේ. ඇත්ත ඇටි සැටියෙන් තේරෙන්නේ. ඒතර ඇත්ත ඇටි සැටියෙන් තේරෙන එක අවස්ථාවක් තමයි මේවායේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. දෙවෙනි අවස්ථාවක් කියන්න පුළුවන් අපිට මේවායේ තියෙන දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නේ. තුන්වෙනි අවස්ථාවක් කියන්න පුළුවන් ඔන්න අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම කියලා. එතකොට ඒ දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්න ධර්මයේ පෙන්නනවා. එයා තේරුම් ගන්නවා මේවා තවදුරටත් ඉතින් ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. ඉස්සරහට ආත්මයක් ලැබුණත් ඉස්සරහ දෙයක් ප්‍රාර්ථනා කරත් ඒතරත් තියෙන දුකක්මයි. තේරුමක් නැහැ මේවා තවදුරටත් ප්‍රාර්ථනා කළා. තවදුරටත් මේවා කෙරෙහි ආසාවක් තියාගෙන කියලා අන්නර ආසා කිරීම ප්‍රාර්ථනා කිරීම තමයි අතහැර දමන. එතනින් තමයි අන්න හිත නිදහස් වෙන්නේ ඔය කියන අපන්හිත විමුක්ෂයේදී. ඒතර ඒ නිසා දැන් හිතන්න දැන් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඉතින් මේ විදිහට තව තව ආසාව දුරු කරගෙන ගෙහිලා සම්පූර්ණයෙන්ම තණ්හාව ෂය කර හැරපු තැනැත්තෙක්නේ. නේද? ඉතින් එතකොට උන්වහන්සේගේ හිතේ තවදුරටත් ඉදිරි ප්‍රාර්ථනාවන් ගැන එහෙනම් මේ එහෙම දෙයක් තියෙන අමාරු.
හොඳයි ස්වාමීන් වහන්සේ මේකට මට හරියට උත්තරයක් දී ගන්න බැරි වුණා. මම හිතන්නේ මේකට උගමනා කාරණේ මට සම්පූර්ණ වුණා. ස්වාමීන් වහන්සේ දුරුවන් සරණයි ස්වාමීන් වහන්සේට මේ දුක් නිරෝගී දීර්ඝාෂය බාර ප්‍රාර්ථනා කරනවා. දුරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ප්‍රභාට ඉදිරිපත් කරා.
දෙවන සර් ෆයිනන්ස්.
ඔව්.
ෆයිනන්ස් මම අර භාවනා වත් දවස් අර ගැඹුරු සමාධියක හිර වෙලා වගේ හිටියා. ඉතින් සෝමනන්සේගේ උපදේශනෝ දැන් මේ දවස්වල මම අනිශ්චිත භාවයෙන් වගේ සම්මත භාවනාවෙත් ඉන්නවා, සම්පත් භාවනාවෙත් ඉන්නවා. ඉතින් එදා කටයුතුත් අනිශ්චිත භාවයෙන් ඉන්න උත්සාහ කරනවා. සෝමනන්ස එතකොට කෙනෙක් ඉන්නවා එයාට වැටෙන්නේ අධික සංඥාවලු. එහෙම කෙනෙකුට සෝමනන්ස ඒ
වගේ
ඒකත්
මට විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න. මේ මට ඕවා නෙමෙයි, මට දෙන්නකෝ ඉඟුරුතේ එකක්. ඕවා දැන් අමාරුයි. පොඩ්ඩක් නැවත මේ ප්‍රශ්නය අහනවද?
කෙනෙක් ඉන්නා එයාට වැටෙන්නේ අත්‍යික සංඥාවලු. එයාට දැන් කෙනෙක් දිහා බලපුවම නිකන් ඇක්සැකිලි වගේලු මේ ඔළුවට එන්නේ. එහෙම කෙනෙක් දැන් අපි ඉන්න යන්සිත භාවය එකක ගමන යන්නේ කොහොමද කියන එක
අහහ නෑ. ඉතින් අට්ටික භාවනාවත් ඇත්තටම එක ක්‍රමයක්. අට්ටික භාවනාවේදී ඇත්තටම අර කිව්වා වගේ අට්ටිකය පේන්න ගන්න පුළුවන්, අට්ටිකය වඩන්න පුළුවන්. එක පැත්තක් තමයි ඉතින් ඕකම පාදක කරගෙන යාගේ හිතේ පහළ වෙන කෙලෙස් දුරු කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් අට්ටික සංඥාවම පාවිච්චි කළා. දැන් ඔය ඇතම් සූත්‍ර තියෙනවා මේ කෙනෙක්ට පුළුවන් නම් ඒක පාවිච්චි කර කර හිතේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් දුරු කරගන්න. රාගය නම් විශේෂයෙන්ම ඉතින් දුරු කරගන්න පුළුවන්. දේශය ආදී අනිකුත් කෙලෙසුත් ඉතින් ප්‍රහාණය කරන මාර්ගයක යන්න පුළුවන් නම් ඉතින් හැකියාවක් තියෙනවා. නමුත් අර බහුලව පාවිච්චි වෙන ක්‍රමයක් නෙමෙයි වගේ ගතියක් තියෙනවා. මොකද අට්ටික සංඥාවෙන් ඕනනම් සමහරවිට ඒකම වඩන්න කියලා ඇතැම් විට කෙනෙක් එතනින් කසින පැත්තට යනවා. ඉතින් ඒවා අවශ්‍ය නැහැ. දැන් ඔය විපස්සනා පැත්තෙන් යනවා. එයාට ඕනනම් පුළුවන් මේක පාවිච්චි කළා. මෙතන තියෙන හුදෙක් සත්පුජ්‍යල ප්‍රවාහයක් නෙමෙයි, මෙතන නිකන් හුදෙක් යටකටු ගොඩක් තියෙන්නේ කියලා. අන්න ඒ වගේ පැත්තකින් අර සත්පුජ්‍යල භාවය වුණත් පොඩ්ඩක් පැත්තකට දාගන්න, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න මේක පාවිච්චි කරන්න බැරි නැහැ ඉතින්. ඉතින් ඒ වගේ අර මේ කියන්න පුළුවන් ඉතින් අර පරිස්සමෙන් යන්න අවශ්‍යයි. මේක පාදක කරගෙන හිත උපාදාන වලින් තොර කරගන්න පුළුවන් නම් අන්න වටිනවා. එතකොට ඉතින් මේක පටන් ගන්න මෙතනින් තමයි. හැබැයි එයා අත්දකින්න ඕනේ අට්ටික සංඥාව පවා හිතේ නිරූපණය නොවන තත්ත්වයක්. දැන් ඒක පාවිච්චි කරලා ගියාට මොකද? හිත ටික ටික තව නිදහස් වෙවි කෙලස් අඩු වෙවි ගිහිල්ලා ඔන්න දැන් අට්ටික සංඥාවත් ඉවත් වුණා. අන්න ඒ වගේ තත්යකට ගන්න පුළුවන් නම් ඉතින් මේ ගැටලුවක් නැහැ. සතිපට්ඨානෙම ඉතින් ඇත්තටම ඉස්සරහට එීමක් තමයි එතකොට තියෙන්නේ.
අපි අනිත්‍ය සංඥාව වගේ මේ සංඥා සම්පෙන් මේ අපාරලා කියනකොට ඒ
ඒක කීමක් නෙමෙයි, ඒක නිකන් අර හිතට බල කිරීමක් නෙමෙයි, හිත තත්ත්වගත කිරීමක් නෙමෙයි. ඒ වෙනුවට අපි කරන්නේ මෙතෙන්දී හිත එකඟ කළා, සතිමත් කළා, මේ යථා ස්වභාවය එයාට පෙන්වලා දීමක්. පෙන්ලා දෙන්නෙත් මේ බල කළා නෙමෙයි, එයාටම පේන්න දෙනවා. කයට හොඳට අවධානය යොමු කර එතන තියෙන යථා ස්වභාවය එයාට පේන්න දෙනවා. ඊළඟට වේදනාවන්ට හොඳට අවධානය යොමු කරමින් එතන තියෙන යථා ස්වභාවය එයාට අවබෝධ වෙන්න ඉඩ දෙනවා. හිත දිහාවටම අවධානය යොමු කරමින් එයාට හොඳට ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න ඉඩ දෙනවා. එතකොට ඉතින් අන්න හිතට තමයි ගැඹුරෙන් තමයි තේරෙන්නේ, ආ මෙතන මේක නම් අනිත්‍ය තමයි, මේක දුකක් තමයි, මේක අනාත්ම තමයි කියලා අන්න එයාට තේරෙනවා. එයාට ඔන්න ඊට පස්සේ අතහැරෙනවා. ආ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කොහොමත් අපේ හිතේ අත්වාද උපාදානයක් ක්‍රියාත්මක වෙනකොට, ඒ කියන්නේ ඉතින් මම ඉන්නවනේ. ප්‍රබල වශයෙන්ම දැන් කෙනෙක් ඉන්නවා. ප්‍රබල වශයෙන්ම පුජ්‍යලයක් ඉන්නවා. ඉතින් එතකොට සිද්ධ වෙන්නේ අර ඒ පුජ්‍යලයාව බේරගන්න, ඒ පුජ්‍යලයාව රැකගන්න, ඒ පුජ්‍යලයාගේ තියෙන අපි කියමු කීර්ති ഘോഷාව රැකගන්න, ප්‍රතිරූපය රැකගන්න. අන්න ලොකු ප්‍රශ්නය, මෙතන ලොකු අරගලයක් කරන්න. එතකොට ඉතින් ඔන්න පැටලෙනවා. එතකොට ඔන්න ඉතින් මේ ප්‍රශ්න මතුවෙනවා. මොකද ලොකු කෙනෙක් ඉන්නවනේ බේරගන්න. ତොර මම ඉස්සරහට පැනපු අවස්ථාවන් වලදී එතකොට ප්‍රශ්න ගොඩයි. එහෙම නැතු නිකන් වැඩේට වෙන්න දීලා තමන් අර පිටිපස්සේ සීට් එකේ යනවා නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ අපි නෑ එතනින් අදහස් වෙන්නේ අපි නිකන් සම්පූර්ණ නිකන් පරාජිතයක් වෙනවා කියලා. මෙතන ඒක පැත්තත් ගන්න එපා. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ අපි කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා වෙන දෙයක් දිහා ඔයෙ වෙන්න ඉඩ හැරලා පරාජිතයක් වගේ ඉන්නවා කියන හැඟීමක් නෙමෙයි මෙතන පහළ වෙන්නේ. මෙතනදී කතා කරන්නේ දැන් වගකීමක් සමහරට Tamanට ආවොත් ඒක නොකර ඉන්නත් එපා. Taman තුල එක්තරා අන්දමක විශ්වාසයක් ගොඩනැගෙන්නත් ඕනේ මේක මට කළ හැකි කියලා. ඉතින් එතන තමන් කරන්නේ එතකොට අර කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දක්වන්න නෙමෙයි, මේ තමන්ට ආපු වගකීමක් ඉටු කිරීමක් වශයෙන්, තමන්ට පැවරුණ වගකීම ඉෂ්ට කිරීමක් වශයෙන්. ඒතර අන්නේ වගේ අවස්ථාවන් තමන්ට උදා වේවි. ඉතින් ඒවා තමන් බේර ගන්න වෙනවා. උදාහරණයක් වශයෙන් මම මේ වැඩේ පැනලා අරගත්තද, එහෙම නැත්නම් වැඩේ මා වෙතට පැමිණියද කියලා අපිට වෙන් කළ හඳුන ගන්න පුළුවන් වේවි.
ඉතින්
හොඳයි. හිත සැහැල්ලුවෙන් පවත්වන්න. ඒ කියන්නේ අපි ඉස්සරහට යන්න හිතේ සැහැල්ලු බවක් තමයි වැඩි වෙන්න තියෙන්නේ. හිත උපාදාන නොකර සිටීමක් තමයි වැඩි වෙන්න තියෙන්නේ. ඒ වගේම හිතේ පැහැදිලි බව තමයි වර්ධනය වෙන්න තියෙන්නේ. තමන්ට තේරෙනවා නම් අන්න ඒ වගේ ගමනක් දැන් යනවා. ඉස්සර තරම් හිත සංඥා බහුල නැහැ. හිත සැහැල්ලුවෙන් තියෙනවා. උපාදාන අඩුයි. හිතේ ප්‍රපංච අඩුයි. කියවිලි අඩුයි. කියලා අන්න තේරෙනවා නම් ඒ කියන්නේ යන පාර හොඳයි.
ඒකත්
බලන්න නිකන් අර ද්වේෂයෙන් අතහැරීමක්ද, එහෙම නැත්නම් නිකන් අර ඊට වඩා නිකන් හුදෙකලාවකට තියෙන කැමැත්ත නිසා වෙන එකද කියලා චෙක් කරලා බලන්න. කමක් නැහැ, ඒක හැදිලා ඒවි. යම්සි කාලයක් තියෙනවා අපේ නිකන් අර හුදෙකලාවටම කැමති වෙන ගතියක් තියෙනවා. පස්සේ ඉතින් ඒවා ටිකක් බැලන්ස් වෙලා දෙපැත්තම කරගන්න පුළුවන් ගතියක්, අනිත් වැඩත් එක්කත් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතියක්, ඒ වැඩවල යෙදෙද්දිත් හුදෙකලාව ඉන්න පුළුවන් ගතියක් හැදේවි. දැන් මුලදී අපිට තේරෙන්නේ එහෙම නෙමෙයි, මම ඔක්කොගෙම ඉවත් වෙලා සියලු වැඩ බහා තබලා හුදෙකලා විය යුතුයි කියලා වගේ නිකන් අන්තගාමී ගතියක් තමයි එන්නේ. ඉතින් ඒක වළක්වන්නත් බෑ, එහෙම පහළ වෙන්න පුළුවන්. පස්සේ තමයි Taman තුල නිකන් විශ්වාසයක් ගොඩනැගෙන්නේ. නෑ එහෙමමත් නෙමෙයි, මට දැන් මේ වැඩක් කරන්නත් පුළුවන්. වැඩක් කරද්දිත් හුදෙකලාව පවත්වන්නත් පුළුවන්. හුදෙකලාව යම් පමණ රැකීලා තියෙනවා. වැඩත් කරනවා කියලා අන්න Tamanට පොඩ විශ්වාසය ගොඩනැගෙනවා. හොඳයි 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 තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බන්දු ශිව මහත්තයාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් අර ප්‍රභා මහත්මිය ඉදිරිපත් කරපු කාරණාවෙන් මට ආපහු අර ධර්ම දේශනාවටත් අදාළව මේ මතුණා. දැන් මේ මහත්මිය කියපු ආකාරයට අර අස්තික සංඥාව මේ අනුව කෙනෙක් දිසා බලනකොට එහෙම මතුවලා පේනවා කියන එකත් එතකොට ඒක දෘෂ්ටි උපාදානයක් දක්වා ගිය ස්වභාවයක්
නෑ. ඒක තමයි ඒක තමයි මං කිව්වේ ඔතන. ඒ කියන්නේ අපි පරිස්සමෙන් ඕක භාවිතා කළ යුතුයි. දැන් අපි ඕකේ දැඩිව එල්බ ගන්න ගියොත් ඒක නිකන් දෘෂ්ටියක් වෙනවට වඩා ඒක නිකන් සංඥාවක් වෙනවා අපේ. ඒ කියන්නේ ඒ කියන්නේ අපේ හිත පිරෙන්න පුළුවන්නේ ඔය අත්‍යික සංඥාවෙන්. දැන් මුලදී එහෙම දෙයක් ඉතින් අපි බලාපොරොත්තුත් වෙනවා යම් පමණක. දැන් අනිත් දේවල් ඔක්කොම අතහැලා අත්‍යික සංඥාව විතරයි දැන් හිතේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒක පාවිච්චි කළා හිතේ තියෙන කෙලෙස් දුරු කර කර දුරු කර ගිහිල්ලා අන්තිමට ඒකත් අතහරින්න ඕනේ. ඔන්න දැන් හිත අපි කියනවා ඔන්න දැන් කායනුපස්සනාවක් කරහා අට්ටික සංඥාවක් කරහා ඔන්න හිත නිදහස් වුණා. හැබැයි ඉතින් හිත ආයෙ උපාදාන කරද්දී ඊට පස්සේ ඉතින් ආයෙත් ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අට්ටික සංඥාව නරක නැහැ රාග බරිතව ඉන්නවට වඩා. අපි රාග බරිතව නිකන් සම්පූර්ණ සම්මුතිය තුළ පැටලලා ඉන්නවට වඩා ඔන්න අට්ටික සංඥාවක් එක්ක යන්න පුළුවන්. හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනේ ඊට පස්සේ හිතේ තියෙන කෙලෙස් උපාදාන කිරීම වළක්වගෙන ඉවත් කරගෙන උපාදාන වලින් තොර හිතකට හිත ගන්න අවශ්‍යයි. නැත්තම් අර බන්දුජීව මහත්තය කිව්වා වගේ මේ අට්ටික සංඥාවම අපේ හිත තුළ ප්‍රබල සංඥාවක් වෙලා ඒක තුළම බැහැ ගන්න ඉඩ තියෙනවා.
ඔව් එතකොට සමහරවිට ඉතනදී පැහැදිලි කරපු ආකාරයට එතකොට දැන් අෂ්ටික සංඥාව මුලින් වඩන්නේ තියාගෙනනේ.
හරි.
එතකොට නමුත් දැන් මට වැටුනේ පැහැදිලි කරපු ආකාරයට දැන් මේ අස්තක අරගෙන පුත්කලෙක් දිහා බැලුවාම මේ කාලෙත් වගේ කියලා කියනවා.
තේනවා. ඔව්. යාට දැන් පේන්නේ අට්ටිකේ තමයි.
අස්තිකේ තමයි. එතකොට ඒක දෘෂ්ටියක්
නෑ. එහෙම කියන්න බෑ. නෑ ඒක තාම එහෙම කියන්න බෑ. යාට දැන් පේනවා දැන් අට්ටික සංඥාවකින් හැබැයි ඒක යා ඒක ඒකයි මං කියන්නේ. ඒක දැන් පරිස්සමෙන් හැන්ඩල් කරන්න වෙනවා. පරිස්සමෙන් මේක පරිහරණය කරන්න වෙනවා. ඒක තුල ඕන්ට වඩා බැහැගෙන ඒක අබිරමණය කරනවා වෙනුවට මේක පාවිච්චි කරලා හිමීට බැරිද හිත සැහැල්ලු කරගන්න. හිතේ ඇතිවෙන උපාදාන ඉවත් කරගන්න. හිතේ ඇතිවෙන කෙලෙස් ඉවත් කරගන්න. ඉවත් කරගෙන මේකත් ඉවත් කරන්න. දැන් ඉතින් හිත නිදහස් වෙන්න ඕනේ. හිතේ කිසිම දෙයක් නිරූපණය වෙන්න බෑ. හිත එන්න සංඥා වලින් ඉවත් වෙනවා. දැන් අට්ටික සංඥාව කියන්නේ අපි తాවකාලිකව ගත්ත උපකරණයක් විතරයි. ඔව්. ඒක පාවිච්චි කරා අර හිතේ තියෙන බරපතල කෙලෙස් ඒ හරහා ඉවත් කරගත්තා. ඊට පස්සෙ ඉතින් ඒකත් ඉවත් කරගන්න ඕනේ ඊළඟ අදියරට යන්න.
එහෙමයි පැහැදිලි. ස්වාමීන් වහන්සේට තෙරුවන්
සරණයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත්.
ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
අද ධර්ම දේශනාවෙන් ප්‍රශ්නයක් මේ අහන්න කිව්වේ.
ඔව්.
අර ස්වාමීන් වහන්සේ දේශනා කර අත්තාවාද උපාදානය ගැන.
ඔව්.
ඇත්තටම මගේ ජීවිතේදී මම මේ මෑතකදී මේ රජසේවයේ විශ්‍රාම ගත්තා. එතෙන්දී තිබ්බ මේ සමුගැනීමේ උත්සවයේදී ගොඩාක් දෙනා ඇති මගේ ගුණ වර්ණනා කරා. ඉතින් ඒක මම හිතාගත්තා ඒක මට ආපතෘප්තියක් නැත්නම් නිතමානි ආඩම්බරයක් කියලා. ඒත් දැන් මට දේශනා මනෝ හිතෙනවා එදා එහෙම මං ගැන කවුරුත් හොඳින් කිව්වේ නැත්නම් ඇත්තටම මට දුක හිතෙයි. එහෙම දුක හිතෙනවා නම් ඇත්තට මේක අත්තවාද උපාදානයම නේද ස්වාමීන්
වහන්සේ? දෙකම තියෙනවා. දැන් අතන දැන් හිතන්න අපි ගැන එයා ಗುಣ කිව්වේ නැහැ කියලා අපිට දුකක් ඇති වෙන්නත් පුළුවන්. එතන තියෙන තත්ත්ව වෙන්න පුළුවන්. එතකොටත් ඉතින් දැන් හිතන්න අපි ඇත්ත වශයෙන්ම කැප වෙලා වැඩක් කළා අනිත් අය කිසිම අගේ කිරීමට එක ලක් කළේ නැහැ කියලා තියෙන අපේ හිතේ දුකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ යෝගේ අනිත් එක තමයි දැන් හිතන්න දැන් ඒගොල්ලෝ අපිව වර්ණනා කළා අපි උඩින් තිබ්බා. ඊට පස්සේ අපි වෙනත් අවස්ථාවකදී ඕක දැන් මතක් කරනවා. එහෙම මතක් කරද්දිත් අපි කෙනෙක් හදනවානේ, පුජ්‍යලයක් හදනවානේ, මමෙක් හදනවානේ, මම තමයි හොඳ කියලා අපි හිතා ගන්නවානේ. එතන තියෙන්නේ තත්වාද උපාදානයමයි.
ඒක තමයි
අනිවාර්යෙන් ඒක අත්පාද උපාදානයමයි. අනිවාර්යෙන් ඉතින් ඒ ඔය ඉතින් ඇත්තටම අපිව නිෂේධනය කිරීමක් නෙමෙයි උතින්දි බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතනදී මේ අත්වාද උපාදානයේ හඳුනා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම නිකන් මාව සුයිසයිඩ් කරගන්නවා කියලා. නැත්නම් මාව ආත්ම නිෂේධනයකට ලක් කරනවා කියලා. මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ මේ ඒක තියෙන නිෂ්පලත්වය ක්‍රමානුකූලව තේරුම් ගැනීමක්. මේ වෙලාවේදී මම කෙනෙක් හදාගන්නේ, පුජ්‍යලයක් හදාගන්නේ මොකක් පාදක කරගෙනද? මොකක් උපාදාන කරගෙනද? මොකකට හේතු වෙලාද මේ අවස්ථාවේදී මමෙක් හදාගෙන ඉන්නේ කියලා අන්න අපි විමසලා බලනවා. එතකොට අහුවෙන්න පුළුවන් ආ මේ වෙලාවේදී මගේ කය ආශ්‍රය කරගෙන මම අල්ලගෙන ඉන්නේ. එක්ක ඔන්න වේදනා ආශ්‍රය කරගෙන මම අල්ලන් ඉන්නවා. එක්ක සංඥා ආශ්‍රය කරගෙන අල්ලන් ඉන්නවා. එක්ක නැත්තම් මම කරපු දේවල්, කියපු දේවල්, හිතපු දේවල් ඒව අල්ලගෙන ඔන්න මම උපාදාන කරන් ඉන්නවා. එහෙම නැත්තම් අර කිව්ව වගේ ඇහෙන, පෙනෙන කෙනේ දේවල් වල කෙනෙක් ඉන්නවා කියලා ඔන්න අල්ලන් ඉන්නවා. ඉතින් මේ පහෙන් එකක් මට අහුවේවි. මොකක් හරි උපාදානයක් මට එතනදී අහුවෙනවා. අන්න ඒක හිමීට අත්හැරලා දාන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව් එතකොට නිකන් අර අනිත් එකදී අපි දැන් මේ ධර්ම ප්‍රගුණ කරනවානේ ඊළඟට මේ අසුර මේ සත්පුරුෂ අසුර පවත්වනවානේ ඉතින් මේ හරහා එතකොට අර ධර්මයටත් අපි ලං වෙනවානේ එතකොට මේ ඉන්න කෙනෙක් අහෝසිවීමක් ඉන්න පුජ්‍යලයක් නිෂේධ කිරීමක් නෙමෙයි මෙතන මේ එකාතකින් අවිද්‍යාව මත එකාතකින් තණ්හාව මත අපි ගිය ඒ පරිසම්පන්න මාර්ගයක් නිසා ඔන්න කෙනෙක් හදුනා ඔන්න පුජ්‍යලයක් හැදුනා. දැන් ඔන්න මම අවිද්‍යාව දුරු කරනවා. නැත්තම් තණ්හාව පොඩ්ඩක් අඩු කරනවා. අවිද්‍යාව දුරු කරනවා. මේ වෙලාවේදී ඔන්න නුවණක් වැඩ කරනවා. මේ නුවණ වැඩ කරන වෙලාවේදී ඔන්න උපාදාන නොමී තියෙනවා. එතෙන්දී ඔන්න මම කියලා යන හැඟීමක්, කෙනෙක් පිළිබඳ හැඟීමක්, පුජ්‍යලයක් පිළිබඳ හැඟීමක් නැහැ කියලා ඔන්න Tamanට වැටහෙවි. හොඳයි හොඳයි. හරි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි පින්වත්නි එහෙමනම් අද අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවක නිරතලා තිනවා. අපි මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමට නමස්කාර කිරීමට අවසරයි. සිද්ධ වන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තම් පස්සිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියං සද්ධා සීල දයාවා සම්බුද්ධ පුත්තන් නමාමහ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අපි නිතුත් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු.